अच्छान्तु देवता। सद्दम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं। धम्मश्रवणकालो अयं बदन्ता। धम्मश्रवणकालो अयं बदन्ता। धम्मश्रवणकालो अयं बदन्ता। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्। इति अच्युतं वाकाये कायानुपस्सी विहरति। बहिद्धा वाकाये कायानुपस्सी विहरति। समुदय अज्जत्त बहिद्धा वाकाये कायानुपस्सी विहरति। समुदय धम्मानुपस्सी वाकायस्मिन् विहरति। वय धम्मानुपस्सी वाकायस्मिन् विहरति। समुदय वय धम्मानुपस्सी वाकायस्मिन् विहरति। अत्तिकायोति वापनस् सतिपच्चुपट्टिता होति। यावदेव ज्ञानमत्ताय पतिस्सति मत्ताय। अनिश्चितो च विहरति न च किञ्चि लोके उपादीयति। एवंपि भिक्खवे भिक्खु काये कायानुपस्सी विहरतीति। उत्तम बुद्ध रत्नेट मागे नमस्कारे वेवा। ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා. ආරි මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඒ වගේම මාමේ උතුම් ආරි භූමියට බිහි කළා වූ මාගේ ගුරු පියාණන් වහන්සේ වන අවසරයි අති ගෞරවනීය වතුරගම නන්දිසිරි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි අවසරයි. ඒ වගේම මේ ආරි මාර්ගයේ යෑමට නොයෙකුත් ආකාරයෙන් උදව් උපකාර කළා වූ මාර්ගෝපදේශ ලබා දුන්නා වූ සියලු මාරිතුමන් වහන්සේලාට නමස්කාර කරමි අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වතුන් අද දිනේදී සහභාගී වෙන්නේ මේ සෑම බදාදා දිනයකම පවත්වාගෙන යන්නට සූදානම් වෙන ධර්ම දේශනා මාලාවේ 4 වන ධර්ම දේශනාවට. අපි මේට පෙර කරපු ධර්ම දේශනා ඉතාමත් මේ කෙටියෙන් මතක් කරොත් එහෙම, අපි පළවෙනි දිනේදී ලෝක සූත්‍රය ඇසුරෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කළා. එතනදී අපි මේ ලෝකය කියන්නේ මොකක්ද කියලා අඳුරා ගන්න උත්සාහ කරා. එතකොට අපි ඒ ධර්ම දේශනාවේදී මං හිතනවා ඒකට සහභාගී වුණ පිරිස දැනගන්න ඇති අපි ලෝක කියලා මේ බාහිර දෙයක් හිතාන හිටියට ඇස හදලා දුන්න රූප ලෝකේ, කන හදලා දුන්න ශබ්ද ලෝකේ, නහය හදලා දුන්න ගන්ධ ලෝකේ, දිව හදලා දුන්න රස ලෝකේ, කය හදලා දුන්න ස්පර්ශ ලෝකේ, මනස හදලා දුන්න සිතුම් ලෝකේ කියන මෙන්න මේ ලෝකය තමයි මගේ ලෝකය කියලා අපි තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට මේ ආයතන 6 විසින් හදලා දුන්න ලෝකයක් මිසක් ඇත්ත ලෝකයක් මම දකිනවා නෙවෙයි කියලා අපි තේරුම් ගත්තා. එතකොට අපි බැලුවා പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ, දිව්‍ය ලෝකේ කියලා මේ ලෝක වෙනස් වෙන්නේ කොහොමද කියලා. එතකොට මේ මනුස්ස ආයතන ටික හදලා දුන්න ලෝක 6ට කිව්වා මනුස්ස ලෝකේ කියලා. තිරිසන් සත්තුන්ගේ ඒ ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන්නේ ඒගොල්ලොන්ට සාපේක්ෂව පවතින ආයතන ටික. එක එක සත්වයාට එක එක ආකාරයේ ආයතන පවතිනවා. එතකොට මෙන්න මේ ලෝකය තිරිසන් ලෝකේ උනේ ඒගොල්ලොන්ගේ තිරිසන් ආයතන වලට සාපේක්ෂව කියලා අපි තේරුම් ගත්තා. ඊළඟට പ്രേත ලෝකය කියලා කිව්වේ ඒ പ്രേතයාගේ ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන ඒ ආයතන වලට අනුව එයාට ලෝකයක් හැදිලා තියෙනවා. එහෙමනම් දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, තිරිසන් ලෝක, പ്രേත ලෝක කියලා අපි මේ ලෝක වෙන් කරලා කිව්වට ඒ ඔක්කොම මේ ධාතු හතරෙන් හැදුණු ලෝකයේ තුල ඒ ආයතනෙ විසින් එයාට සකස් කරලා දෙන එකක්. ඒතර මේ ආයතන හම්බුනේ මොකක් නිසාද? අපේ කුසල අකුසල කර්මවල විපාකයක් විදියට හම්බෙජී ආයතන හයක් තමයි අපිට මේ හම්බෙලා තියෙන්නේ. එතකොට අපි පෙර කරපු කුසල විපාකයක් විදියට මේ මනුස්ස ආයතන හයක් හැදිලා තියෙනවා. ඒ වගේම පෙර කරපු අකුසලයක විපාකයක් විදිහට പ്രേත නිරය වගේ ආයතන ස්ථානවල ආයතන හැදිලා තියෙනවා. එහෙමනම් මේ අපට ආයතන වලින් හැදිච්ච ලෝකයක් මිසක් වෙන ලෝකයක් නෑ. ආයතන හය තමයි අපට ලෝක හැදලා දෙන්නේ කියලා අපි මේ පළවෙනි ධර්ම දේශනාවෙදිම මේ ලෝකයේ පිළිබඳව යම් කිසි අවබෝධයකට එන්න උත්සාහ කරා. ඊළඟට තවදුරටත් අපි පරීක්ෂා කරනකොට දැක්කා මේ ආයතන නිසා අපට ඇති වෙන ප්‍රශ්නයක් නැත්නම් මේ පංච ඉන්ද්‍රියන් විශේෂයෙන් ඉන්ද්‍රිය පහ නිසා. මොනවද මේ ඉන්ද්‍රිය පහ? ඇහ කන දිව නාසය ශරීරය කියන. මෙන්න මේ ඉන්ද්‍රිය පහ නිසා අපි ඕග හතරකට අහු වෙලා තියෙනවා කියලා කිව්වා. සැඩ පහරවල් හතරකට. මොනවද මේ සැඩ පහරවල් හතර? කාමෝග, භවෝග, අවිජ්ජාෝග, ditthiyoga. එතකොට අපි පරීක්ෂා කරලා බලනකොට තම තමන්ටම තේරෙන්නේ ඇති මේවා මේ කාටවත් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි, මටම තියෙන ප්‍රශ්න තමයි මේ කියන්නේ. මේ ඕග හතරටම තමන් අහු වෙලා කියලා තමන්ට ඒ සාකච්ඡාව අහගෙන ඉන්නවා නම් ඒ දේශනාව අහනකොට තමන්ට යම් අවබෝධයකට එන්නේ ඇති. එතකොට මේ ඕග හතර ගලාගෙන යන්නේ පහළට. මේ ජලයේ ස්වභාවය පහළට ගලන එකනේ. ඒ වගේ තමයි හිතේ ස්වභාවෙත් මේ පහළට ගහගෙන යන ස්වභාවය. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ සත්‍යාගයේ මහ ගෙදර වගේ කියලා සතර අපාය. එහෙමනම් අපි බැලුවා, එහෙමනම් අපිට මේ ආයතන හයම නම් තියෙන්නේ ලෝකේ කියලා උපාදානය කරගන්න තියෙන්නේ මේ හදලා දුන්න එකක් නම්. තියෙන ලෝකේ පෙනෙන්නේ නැහැ, පෙනෙන ලෝකේ ඇත්තේ නැහැ. තියෙන ලෝකේ ඇහෙන්නේ නැහැ, ඇහෙන ලෝකේ එතන නැහැ. එහෙනම් මේ ධාතු හතරෙන් හැදිච්ච දෙයකින් අඳුරගන්න එකක්. නමුත් අපි මොකද කරන්නේ? අපි මේක දන්නේ නැහැ, මේක ඇත්ත ස්වභාවය දන්නේ නැතුව අපි මෙන්න මේක උපාදානය කරනවා. රූප ලෝකේ, ශබ්ද ලෝකේ, ගන්ධ ලෝකේ, රස ලෝකේ, ස්පර්ශ ලෝකේ, සිතුම් ලෝකේ, මෙන්න මේ ලෝකහාය උපාදානය කරගන්නවා. නැවත නැවත ලබන්නම් ලබන්නම් කියලා මේවා පිළිබඳව ඕන එකන් ලයිස්තුවක් හදාගන්නවා. මේක ටිකව භවයේ කියලා. මෙන්න මේ විදිහට සකස් වෙච්ච භවයේ නිසා නැවතත් ජාතියක් ලැබෙනවා. එතන කුසල අකුසල තමන්ට ඒ තියෙන ප්‍රමාණය අනුව කරගෙන තියෙන දේවල් අනුව ඒ ඇති වෙන ආයතන ටික තීරණය වෙනවා. ඔන්න ඔය විදිහට අපි දැක්කා අපිට නතර කරන්න පුළුවන් එකක් නෙවෙයි මේක. නිතරම දිගට දිගට ඇදීගෙන යන එකක්. ඊට පස්සේ අපි බැලුවා අපි කොහොමද මේකෙන් නතර කරන්නේ? බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙන්නේ මේ දුක දිගට ගලාගෙන යන විදිහ මේ නතර කරන්නනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය දේශනා කළා, නතර කරේ නෑ. දුක කියන එක ඉස්සෙල්ලා කියලා දුන්නා. තර දුක කියන එක දැනගන්නකොට දුක්ඛේ ඥානං කියන එක තමයි පළවෙනි ඥානෙ. දුක්ඛේ ඥානං ඇති වෙනකොටම එයාට ඇති වෙන එකක් තියෙනවා, මම මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. මේක අපි මේක උදාහරණයක් කිව්වා. මේ ඉන්නාච බොහෝ කතා කරන්න උත්සාහ කරන්නේ, බොහොම කෙටි මතක් කරන්නේ, ලෙඩක් තියෙන බව දැනගත්තාම දොස්තර කෙනෙක් ඕන වෙනවා වගේ. මෙන්න මේ ලෝකේ දුකයි කියලා දැනගත්තාම දුක්ඛේ ඥානං ඇති වෙනකොටම එයාට දුකින් මිදීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. අන්න එතකොට එයාට ශ්‍රද්ධාවක් ඇති වෙනවා මේ මාර්ගය කියලා දෙන්නා වූ ආර්ය සංඝයා ගැන, ඒ ධර්මයේ ගැන, මේ ආර්ය සංඝයා අභි කළා වූ මේ ධර්මයේ දේශනා කළා වූ බුදුරජාණන් වහන්සේ ගැන. අන්න ඒ විදිහට තමයි ශ්‍රද්ධා කියන එක ඇති වෙන්නේ. එතකොට අපි බැලුවා මේකෙන් ගැලවෙන්න නම් බුදුරජාණන් වහන්සේගෙන් අපිට ඉන්ද්‍රිය පහක් හම්බ වෙනවා. පංච ඉන්ද්‍රිය. මොනවද මේ ඉන්ද්‍රිය පහ? ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට මේ ශ්‍රද්ධා වීරිය ඇති වෙන්නේ මේ දුක දැනගත්තාම ලෝකේ ඇත්ත දකින්නකොට. ඇත්ත කියන එක තමයි ලෝකේ ඇත්ත තමයි. දුක කියන එක දුක්ඛෝ පටිච්චිතෝ ලෝකේ, ලෝක දුක මත පිහිටලා තියෙනවා කියලා තේරුණ ගමන් මෙන්න මෙයාට ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇති වෙනවා. ඊළඟට ඒත් එක්කම ඇති වෙන එක තමයි මේ දුක තේරෙනවත් එක්කම යාට ඇති වෙනවා වීරිය. ඉන්දියා මහා වීරියක් දරනවා. මොකක් සඳහාද? නිවන් දැකීම සඳහා මහා වීරියක් දරනවා. එතකොට යාට වීරිය ඉන්දියත් ඇති වෙනවා මේ දුක්ඛේ ඥානං එක්කම ඇති වෙන දෙයක්. එතකොට එහෙනම් ඔන්න ඔය දෙක ඇති කිරීම සඳහා මේ ඉන්නාසේ පළමුවෙන්ම මේ ධර්ම දේශනාව කරා, පළවෙනි දේශනාව. ඊළඟට තුන්වෙනි ඉන්ද්‍රිය තමයි සති ඉන්ද්‍රිය. එතකොට අපි සති ඉන්ද්‍රිය කියලා කියන්නේ මොකද? සිහිය පිහිටුවීම. බුදුන් වහන්සේ මේ සති ඉන්ද්‍රියට ඇති කරගන්න ප්‍රධාන වශයෙන්ම දේශනා කරපු සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රයේ අසුරු කරගෙන අපි සතිපට්ඨාන සූත්‍රයේ කොයි විදිහටද වඩන්නේ, මොකක්ද ඒකේ තියෙන භාවනා පිළිබඳව කියලා ඔය විදිහට දෙවනි දේශනාවේදී අපි මේ සතිපට්ඨාන සූත්‍රයේ සාරාංශයක් විදිහට ඒක වඩන්නේ මොකටද, මොකක්ද ඒකෙන් වෙන්නේ කියලා අපි දෙවනි දේශනාවේදී සාකච්ඡා කළා. ඊළඟට අපි තුන්වෙනි දේශනාවේදී චතර සතිපට්ඨාන සූත්‍රයේදී කායानुපස්සනාව කොටසේ වැටෙන භාවනා 14 පළවෙනි භාවනාව ආනාපාන සති භාවනාව පිළිබඳව දෙවෙනි දේශනාවේදී, තුන්වෙනි දේශනාවේදී, පළවෙනි දෙවෙනි දේශනාවේදී බොහොම මත පිටින් කතා කරා. තුන්වෙනි දේශනාවේදී ඊට වඩා අපි ගැඹුරට කතා කරගෙන ගියා. කොහොමද අපි මේ ආනාපාන සති වඩන්නේ, මොන පරිසරයකද ඉන්නේ, කොහොමද මේ කරන්නේ, ඒකෙදී ඇති වෙන ගැටලු ඒ විදිහට අපි සාකච්ඡා කළා මේ දේශනාව දෙකේදී. එතකොට අද මේ කායानुපස්සනාව කොටසේ ආනාපාන සති සූත්‍රයේ ඒ සඳහන් වෙන ගාථා පාඨවල අවසාන කොටස තමයි අද සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. ආනාපාන සති කොටසේ කොහොමද මේක වඩලා ඉවර කරන්න කියන එක විස්තර කරන කොටස තමයි සාකච්ඡා කරන්න අද උත්සාහ කරන්නේ. එතකොට අපි ගිය සතියේ ධර්මදේශනාවේදී මේ ආනාපාන සතිය වඩනකොට අපි කිව්වා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සංවා ඔය විදිහට සබ්බකාය පරිසංවේදී පස්සම් භයං කාය සංකරං ඔය විදිහට මේ ආස්වාස ප්‍රාස්වාසය බලන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලාම ආස්වාස ප්‍රාස්වාසය කියලා අඳුර ගන්නවා. ඊට පස්සේ ආස්වාස ප්‍රාස්වාස දිගයිද කෙටිද කියලා අඳුර ගන්නවා. ඊළඟට මේ මේ මුළු කයම පිළිබඳ අවධානය යොමු කරගෙන මේ රූප කය කියලා කියන්නේ මේ ඇඟ ඇඟ සම්බන්ධව ආස්වාස කරනකොට මේ කයේ ස්වභාවය, ප්‍රාස්වාස කරනකොට මේ කයේ ස්වභාවය, මුළු කයටම සිදුවෙන ක්‍රියාව දකිමින් මේ ආස්වාස ප්‍රාස්වාසය අඳුරගත්තා කියන එක කරා. ඊට පස්සේ අපි දැක්කා මේ ආස්වාස ප්‍රාස්වාස දිහා බලාගෙන ඉන්නකොට මගේ කය සංසුන් වෙන විදිය, පිළිමයක් වගේ එක තැන ඉඳගෙන බොහොම සංසුන් වෙච්ච මේ කයේ ස්වභාවේ, බොහොම ශාන්ත ස්වභාවේ, මෙන්න මේ ලක්ෂණ ටික දැක්කා. එතකොට අපි එතනදී අඳුරගත්තා මේ සමාධියේ ලක්ෂණ ටික. විතක්ක විචාර, මොකද්ද විතක්ක විචාර කියන්නේ? ආස්වාස ප්‍රාස්වාස දිගයි කෙටි සංසිඳලා ඔය ආකාරයට දකින එකට කියව විතක්ක සහ විචාර කියලා. ඊළඟට අපි දැක්කා මේ හිතට කරදර නෑ, දැන් වෙන ඒවට යන්නේ නෑ, මේ සිත යම් කිසි විදිහකට මේ ආස්වාස ප්‍රාස්වාසයට ඒකාග්‍ර වෙලා තියෙනවා. මේ ඒකාග්‍රතාවය නිසා තමන්ට ඇතිවෙනවා මේ සිතේ සැහැල්ලු බව. මොකද මේ අපිට නීවරණ ධර්ම ඇති වෙනකොට සිත හරියට කලබල වෙන ස්වභාවයක්, අපහසුතාවයක් තියෙනවා. ආසාවක් ඇති වෙනකොට අපිට පහසුවක් නෙවෙයි දැනෙන්නේ, අපහසුවක්. තරහක් ඇති වෙනකොට පහසුවක් නෙවෙයි දැනෙන්නේ, අපහසුවක්. ඉතින් ওই ටිකෙන් නිදහස් වෙනකොටම මේ හිතට සාමාන්‍ය සැහැල්ලු බවක්, මේ සනීපයක් දැනෙනවා. අන්න ඒකට අපි කිව්වා ප්‍රීතිය කියලා, සිතේ සැහැල්ලු ස්වභාවයට. ඊළඟට තව බලනකොට මේ සැහැල්ලුණු සිතත් එක්කම කය දිහා බලනකොට කයේ සැහැල්ලු බවක් දැනෙනවා. කයත් බොහොම සංසුන් වෙලා තියෙනවා. ඒකට කිව්වා සැපය කියලා. කයට දැනෙන කරදර නැති ස්වභාවය. අපි දන්නා තරහක් ගියපුවම, බයක් වුණාම, ආවේගයක් ඇති වුණාම, චිත්ත ආවේගයක්, රාගය, දේශය, මෝහය මොකක් හෝ ප්‍රබලව දැනෙනකොට මේ කයට හුද්දට දැනෙනවා ඒක. කය හරිම හරිම තද වෙලා, يعني බොහොම අපහසු ස්වභාව දැනෙනවා. එතකොට මෙන්න මේ බොහොම පස්සද්ධිය, නැත්තම් මේ ප්‍රසන්න ස්වභාවයට බත් වුණ කයක් තමයි දැනෙන්නේ. එතකොට මෙන්න මේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ලක්ෂණ ටික තමයි මේ සමාධිය කියන එකේ මූලිකම ලක්ෂණ ටික. එතකොට එහෙමනම් එදා ගිය සති වෙනකොට අපි මේ සමාධියේ මූලික ලක්ෂණ ඇති වෙන තැනට එනකම් මේ ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්න උත්සාහ කළා. එතකොට දැන් අපි අද දිනේදී සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ මේකේ අවසාන කොටස විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ආනාපාන සතිය අවසාන කොටස තමයි මේ කායानुපස්සනාව යටි දෙකන අවසාන කොටස අපි සාකච්ඡා කරන්නේ. සේයතා වික්ඛේ දක්ඛෝ බමකාරෝවා බමකාරන්තය බමකාරන්තේ වාසීවා දීගං වා අංචන්තෝ දීගං අංචාමි इति පජානාති රස්සං වා අංචන්තෝ රස්සං අංචාමි इति පජානාති ඒවමේව කෝ භික්ඛවේ දීගං ආස සන්තෝ දීගං අස සාමි इति පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස සාමි इति පජානාති සබ්බකාය පටිසංවේදී අස සිස්සාමි इति සික්කති සබ්බකාය පටිසංවේදී පස සිස්සාමි इति සික්කති පස්සම් භයං කාය සංකාරං අසසි සාමිති සික්කති පස්සම් භයං කාය සංකාරම් පස්සසි සාමිති සික්කති. ඔන්න විදිහට තමා මේ අවසාන කොටසේ මේක කියන්නේ. එතකොට මෙතන මොකද්ද මේ විස්තර කරන්න බුදුරජාණන් වහන්සේ? දක්ෂ යතුගාන දීවඩු එක් හෝ එයාගේ ගෝලෙක් හෝ යතුගානකොට දිගට යතුගාන බව දැනගන්නවා, කෙටිවට යතුගානකොට කෙටිවට යතුගාන බව දැනගන්නවා. අපිට මේ යතු ගානවා කියන එක ටිකක් මුහුරු එකක් නිසා අපි හිතමු අපිට හොඳට පුරුදු එකක් තියෙනවා, නිතර නිතර කරන එකක්, රෙදි මදින එක නේද? රෙදි අයින් කරනවා කියන්නේ. එතකොට අපි හිතමු ඔය දිග කලිසමක් වගේ එකක් අයින් කරනකොට කොහොමද? අත දිගැල්ලා ගොඩක් දිගට මේක දිගේම මේ 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 ස්ට්‍රීක් එක නැත්තම් අයින් එක අරගෙන යනවා. එතකොට කෙටි කොලර් එකක් වගේ එකක් අයින් කරනකොට කොහොමද? බොහොම කෙටිවට චූටි දුරකට මේ මේ අයින් එක අරගෙන යනවා. අන්න ඒ වගේ අපි දිගට හුස්ම ගන්නකොට පටන් ගත්ත මොහොතේ සිට අවසාන වෙනකම්ම, කියන්නේ ඒක දිගට මුල මැද අග හොඳින් දැනගනිමින් මේ ආස්වාස ප්‍රාස්වාසයේ අඳුන ගන්නවා. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් ආස්වාසි පටන් ගන්න තැනත් මැද කොටසත් අවසාන වෙන තැනත්, ආස්වාසි පටන් ගන්න තැනත් මැද කොටසත් අවසාන වෙන තැන, අර ඉස්තිරික්කේ රෙද්දෙන් පටන් ගත්ත තැන සිට කෙලවර වෙනකන් දැනීගෙන යනවා වගේ, මෙන්න මේ ආස්වාස ප්‍රාස්වාසය පටන් ගත්ත තැන සිට කෙලවර වෙනකම්ම යනවා, ආපහු එනකොට ආපහු එන බව දන්නවා, මෙන්න මේ විදිහට දකිනවා. එතකොට මෙහෙම යනකොට මොකද වෙන්නේ? දැන් ඔන්න සතියට මොකද වෙන්නේ? සතිය තව 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 මේකත් එක්කම දියුණු වෙනවා. මොකද දැන් මේකේ පිටට යන්න කොහෙත්ම අවස්ථාවක් නැහැ. මොකද ඒක ඉවර වෙනවත් එක්කම ප්‍රාස්වාසය පටන් ගන්නවා. එතකොට යම් කෙනෙකුට මේක වඩනකොට තමන්ට මේ ප්‍රායෝගික දැනෙන දෙයක්, ප්‍රායෝගික දැනෙන දේ තමයි ආස්වාස වෙලා ඉවර වුණාට පස්සේ පොඩි වෙලාවක් මොකක්වත් නැතුව තියෙනවා. ඊට පස්සේ ප්‍රාස්වාසය පටන් ගන්නවා. ප්‍රාස්වාස වෙලා ඉවර වුණාට පස්සේ පොඩි වෙලාවක් මොකක්වත් නැතුව තියෙනවා. ඊට පස්සේ ආයත ආස්වාස පටන් ගන්නවා. එතකොට මේ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලියත් මේක අතර තියෙන අර අතොර නැත්තම් ගැප් එක, එහෙම නැත්තම් මේ පොඩි සංසුන් කාලෙ මුකුත් නැතුව සිටින කාලයක් මේ අත්දකිනවා. ඒක අත්දැකි නැහැ කියලා කලබල වෙන්න එපා. සමාහටක තමන් දියුණුනොත් තමාට මේක දැනෙන්න පටන් ගනී. මේ අතර අර කාලය සමාහටක වැඩි වෙලායි සංසුන්ව ආස්වාසයත් ප්‍රාස්වාසයත් නැතුව පවතින කාල තමන්ට වැඩිපුර දැනෙන්න උන පටන් ගනී භාවනාව ටික ටික ඉදිරියට ගිහිල්ලා ඒක දියුණු වෙගෙන යනකොට. එතකොට මෙයාගේ මේ සති ඉන්ද්‍රිය බොහොම දියුණු භාවයට පත් වෙගෙන යනවා. ඊළඟට මොකද වෙන්නේ? දැන් මේ සබ්බකාය පටිසංවේදී කියන කොටසදී, දැන් සබ්බකාය කියලා කියන්නේ දැන් මෙතනදී සබ්බකාය කියලා කියන්නේ ඇඟට නෙමෙයි. මෙතන සබ්බකාය කියලා කියන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස නැත්තම් මේ හුස්ම. හුස්ම කියන එකට තමයි කාය කියලා කිව්වේ. මේ මුළු හුස්මම දැනගන්නවා. කියන්නේ පටන් ගත්ත තැන මැද කොටස අවසාන වෙන තැන මේ මුළු මේ හුස්මම දැනගන්නවා කියන එක තමයි සබ්බකාය පටිසංවේදී කියලා කියන්නේ. එතකොට තමයි මේ සතිය කියන එක හොඳටම දිනුලා තියෙන්නේ. මොකද සතිය එතනින් සිහිය එළියට යන්න කොහෙත්ම ඉඩක් නැහැ. මොකද මෙයා දිගටම වැඩක්. අර අපි එකයි කිව්වේ අයන් එක දිගටම මේක ගෑවිලා තියෙනවා. ආපස්සට එනකොට දිගටම මේක ගෑවිලා එනවා වගේ මේ සිහිය කියන එක මේක එක්කම බැඳිලා පවතිනවා. එතකොට සතිය ඉන්ද්‍රිය ගොඩාක් ප්‍රබල වෙනවා. එතකොට ඒත් එක්ක තව තව යනකොට මොකද වෙන්නේ? මෙන්න මේ ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැල්ල සංසිඳෙන්න පටන් ගන්නවා. පස්සම් භයං කාය සංකාරං අස සිස්සාමිති සික්කති. පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති කියලා කියන්නේ මෙන්න මේ ආස්වාස කය ප්‍රාස්වාස කය සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ සංසිඳෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ සිත සංසිඳීම නිසා, නීවරණ ධර්ම වලින් සිත ගොඩක් ඈත් වීම නිසා. දර මේ සංසිඳුණු ආස්වාස ප්‍රාස්වාස අඳුරුණත් එක්ක මෙයාට දැනෙනවා මේ බොහොම සංසිඳුණු සිතක් තමන්ට දැනෙනවා. බොහොම සංසිඳුණු සිත, මේක බොහොම සැහැල්ලුයි, නීවර ධර්ම වලින් ඈත් වෙලා. මේකට කියනවා ප්‍රීතිය කියලා. ප්‍රීතිය කියලා කියන්නේ හිතේ දැනෙනා වූ සැහැල්ලු ස්වභාවය, සංසුන් ස්වභාවය. එතකොට මේ පංචකාමයන් ඇසුරු කරගෙන පංචකාමයන්ම ඒවටම තැනක් දීගෙන හිටපු කෙනාට මෙතෙන් දෙනකොට මොනවද දැනෙන්නේ? පංචකාමයන්ගෙන් ලැබෙන සතුට නරතු කරන්න අමාරුයි. බොහෝම ඒක රළුයි. මේ වගේ සියුම් ස්වභාවයක් නෑ. ඒකට මේ පංචකාමයන්ට වඩා මෙතන දැනෙන සැප කොච්චර හොඳද කියලා මෙන්න මෙයාට මේකට සමාධිය ගැන කැමැත්තක් ඇති වෙනවා. චිත්ත සමාධිය ගැන කැමැත්තක් ඇති වෙනවා මෙයාගේ. වගේම මෙයාගේ දැන් හිත සමාධි ස්වභාවයට පත් වෙලා තියෙනවා. ඒකාග්‍ර වෙලා තියෙනවා. එතකොට මොකද්ද විතක්ක විචාර තියෙනවා. විතක්කේ මොකද්ද? ආස්වාසය ප්‍රාස්වාසය කියලා අඳුර ගන්නවා. විචාරේ මොකද්ද? සංසිඳිලා කියලා අඳුර ගන්නවා. ඊළඟට ප්‍රීතිය දැනෙනවා, සිතේ සැහැල්ලු බව. සුඛය දැනෙනවා, කය බරාඩු වෙලා වගේ. දැන් අර මුලින්ම ඉඳගෙන ඉන්න අමාරුකම් දැනෙනවා. කකුල් රිදෙන ඉරියව් මාරු කරන්න ඕනේ. දැන් මේ වෙලාව වෙනකොට මොකද වෙන්නේ? මෙයාට ඉරියව් මාරු කිරීමේ අවශ්‍යතාවය නැති වෙලා. මොකද කය බරත් අඩු වෙලා වගේ, කය දැනෙන්නේ නැති ස්වභාවයක් වගේ තියලා තියෙනවා. එතකොට මෙන්න මෙයාට මේ සැප කියන එකක් දැනෙනවා. ඒකාග්‍ර වෙලා තියෙනවා, වෙන අරමුණු වලට හිත යන්නේ. එතකොට මෙන්න විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ලක්ෂණ ඔක්කොම මෙයාගේ මේ අවස්ථාව වෙනකොට ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ සමාධි ඉන්ද්‍රිය වැඩිලා තියෙනවා. දැන් අපේ ඉන්ද්‍රිය පහ මොනවද? සද්ධා, වීරිය, සති, සමාධි. දැන් ඔන්න ඉන්ද්‍රිය හතරක්ම මෙතනදී වැඩිලා තියෙනවා. එතකොට අපිට මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පළවෙනි ධ්‍යානයේදී මෙන්න මේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ලක්ෂණ ටික. ඊළඟට මෙන්න මෙතනදී යම් කිසි කෙනෙක් මේ ආනාපානසති විදර්ශනා කරනකොට විදර්ශනා පැත්තට හැරෙනවා නම් මෙතනදී යා මොකද කරන්නේ? මෙන්න මේ ආස්වාස ප්‍රාස්වාස මේ සංසිඳන ආස්වාස ප්‍රාස්වාසයම අල්ලගෙන අර ප්‍රීති සුඛය ප්‍රීතිය සුඛය කියන එකට ලොකු තැනක් දෙන්නේ නැතුව මෙන්න මේකම තවත් අල්ලගෙන අල්ලගෙන දිගට දිගටම යනවා. අරක දැනෙනවා. නමුත් ඒකට තැනක් දෙන්නේ නැතුව මේ සමාධිය පැත්තට යන්නේ නැතුව සමත් සමාධිය පැත්තට යන්නේ නැතුව විදර්ශනාවක් විදිහට ආස්වාස ප්‍රාස්වාස අරමුණ අල්ලගෙන යනවා. එතකොට මෙතනදී තව දැන් මෙතන පාරවල් දෙකකට බෙදෙනවා. අර මේ හයිවේ එක යනකොට එක්සිට් එකක් තියෙනවා වගේ. දැන් මොකද කරන්නේ? ඒ කියන්නේ තියෙනවානේ පිටවෙන්න පිට මාර්ගයක්. මොකද්ද ඒකට? මොකද්ද කියන්නේ? නම මතක නැහැ. කොහොම හරි පිටවෙන්න පාරක් තියෙනවා නේද? මේ වේගෙන් යන පාරවල් වල තියෙනවානේ. අන්න ඒ වගේ මෙන්න මෙතනදී කෙනෙකුට පිට වෙලා තවත් පාරකට වැටෙන්න පුළුවන්. එක පාරක් තමයි සමතේ. අනිත් පාර තමයි මෙතන දැන් මේ පාරවල් දෙකකට බෙදෙනවා විදර්ශනාව. ඒතර විදර්ශනාවට යන කෙනා මේ ආනාපාන සතියේ එයා මොකද කරන්නේ? මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණ සියුම් වෙනකොට තමන්ගේ හිතත් ඒ ගානට සියුම් කරමින් සියුම් කරමින් ওই වේදනානුපස්සනාව පැත්තට හැරිගෙන යනවා. සමතයට වැටෙන කෙනා මොකද කරන්නේ? සමතයට වැටෙන කෙනා ධානා පැත්තට හරවනවා. ඒ ධානා පැත්තට හරවන්නේ කොහොමද? මේ ප්‍රීති සුඛ කියන එක බොහොම සියුම්ව දැනෙනකොට ඒකට සාපේක්ෂව යම් දරතයක් නැත්තම් පොඩි අපහසුයක් දැනෙනවා මේ විතක්ක ਵਿਚාරේ. එයා මොකද කරන්නේ? මේ විතක්ක ਵਿਚාරය අතහැරලා දානවා. සංසිඳන ආස්වාස ප්‍රාස්වාසය අතහැරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ලක්ෂණ ටිකට හිත යොමු කරනවා. බුදුරජාණන් වහන්සේ කොහොමද මේක දේශනා කරේ? අවිතක්කං අවිචාරං විවේකජං ප්‍රීති සුඛං ဒုတိය ඥානං උපසම්පජ්ජ විහෙරති. එතකොට ඔන්න දෙවෙනි ධානය ස්වභාවයට යනවා. මොකද අතහැරි ආසස් ප්‍රාසස් අරමුණ අතහැරලා ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවයේ සහිතව දෙවෙනි ධානයට යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේක තුල ඉන්නකොටත් මෙයාට තේරෙනවා මේක මේ 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 කායනුපස්සනාවට අදාළ දෙයක් නෙවෙයි. නමුත් මෙතනින් අපි චුට්ටක් මේ කියලා දෙනවා මේ පොඩි දෙයක් එහාට. නමුත් බුදුරජාණන් වහන්සේ මේ මේ මෙතන සූත්‍රයේදී මෙතනින් එහාට කියලා දීලා නැහැ. මෙතනින් කායනුපස්සනාවේ ආනාපානසති යොදා ගැනීම නතර කරලා තියෙනවා. නමුත් චූටි පියවරක් මෙන්න ආසේ කියන්න ඉදිරියේදී මේ සමත විදර්ශනා ගැන මේ දෙකේ වෙනස අඳුරා ගන්න ධ්‍යාන ගැන යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා නම් කියලා මේ ටික විස්තර කරන්නේ. එතකොට මේ ආස්වාස් ප්‍රාස්වාස් අරමුණ අතහැරලා මේ සමතේට යන විදිය මෙන්න විස්තර කරන්නේ. අතහැරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ලක්ෂණ තුන පිළිහිදලා ඉන්න කෙනාට ටිකක් වෙලා යනකොට මේ ප්‍රීතියට වඩා ප්‍රබලව සුඛය කියන එක දැනෙන්න පටන් ගන්නවා. මේ කයේ සැහැල්ලු බව. මොකද දැන් අරමුණක් නැහෙනේ. විතක්ක විචාරයක් නැහැ. එතකොට මේ කයේ සැහැල්ලු බව ගොඩාක් දැනෙන්න පටන් ගන්නවා. එතකොට දෙවෙනි ධානයේදී ප්‍රකටව දැනෙන්නේ සිතේ සැහැල්ලු බව. දැන් දෙවෙනි ධානයේ ඉන්න කෙනාට වැඩිපුර දැනෙන්න පටන් ගන්නවා කයේ සැහැල්ලු බව. කයට යොමු කරනකොට කය නෑ වගේ පුටුවක්වත් මොකක්වත් තියෙන බවක්වත් දැනෙන්නේ නෑ. පුදුමාකාර සැහැල්ලුවක් වලාකුලක් වගේ සැහැල්ලු බවක් දැනෙනවා. කිසිම තැනක් රිදෙනව හැම මේ සමාධිය දැනෙන්නේ. සමත සමාධියල ස්වභාවය තමයි බොහොම සැපගෙන දෙන දෙයක්. ඒක නිසා බොහෝ දිනෙක මේ සමත සමාධිය වලට ඇලීමක් ඇති කර ගන්නවා. එතකොට මොකද කරන්නේ මෙයා? එතකොට අර ගොරෝසු ස්වභාවයෙන් තිබෙන්නා වූ ප්‍රීතිය කියන එක අතහැර දාලා සුඛ ඒකාග්‍රතාව කියන ලක්ෂණ දෙකෙන් සහිත වූ තුන්වෙනි ධ්‍යානෙ සිටපත් කර ගන්නවා. එතකොට සිතේ සැහැල්ලු බවට නේ දැන් කයේ සැහැල්ලු බවට ඒකාග්‍ර කරගෙන සිටිනවා. එතකොට ඔන්න තුන්වෙනි ධ්‍යාන තලය තුළ එයාගේ සිත පිහිටනවා. තව දුරටත් යනකොට මෙයාට තේරෙනවා ටිකක් වෙලා ඉන්නකොට මේක නිතර වඩනකොට මෙයාට දැන් එකක් තමයි මේ සුඛය කියන එකත් ඉතින් මොකද්ද මේකේ මේ තරම් තියෙන්නේ? මේකටත් එච්චර වටිනාකමක් දෙන්න ඕනේ. මේක තුල හිත විහිිනවට වඩා හොඳයි මේ මොකුත් නැතුව හිත නිකන් තියාගන්න එක කියලා මෙන්න මෙයා දැන් මොකද කරන්නේ? මේ සුඛයත් අතහරිනවා. සුඛයත් අතහැරලා සිත ඒකාග්‍රව පවත්වාගෙන ඉන්නවා. සද්ද යම් ප්‍රමාණයකට ඇහෙනවා. හැබැයි කිසිවකට යොමු වෙන එයාට ඌමනාවක් නැහැ. සීතුවිලි වලට යොමු වෙන කිසි ඌමනාවක් නැහැ. හිත උපේක්ෂාව තුළ ඒකාග්‍ර කරගෙන තිනවා. සිත උපේක්ෂිතව පවතිනවා. ඔන්න ඔතන හතරවෙනි ධ්‍යාන තලය කියලා විස්තර කරනවා. එතකොට රූප ධ්‍යාන හතර කියලා කියන්නේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ කියන ධ්‍යාන හතර. සමහර අවස්ථාවලදී මෙතන ධ්‍යාන පහක් කියලා විදියට විස්තර කරනවා. ඔය පළවෙනි ධානය කියලා අපි විස්තර කරන්න, පළවෙනි ධානයේ සිට දෙවෙනි ධානයට යනකොට විස්තර කරන්න, අර විතක්ක විචාර කියන දෙකක් කොටසක් දෙකක් අතහැරලා දෙවෙනි ධානයට යනවා කියලා අපි සාමාන්‍යයෙන් විස්තර කරන්නේ. නමුත් සමහර අවස්ථාවල විස්තර කරලා තියෙනවා පොත්වල තියෙන එක අපි ප්‍රායෝගිකව දකින්නේ ඔය ධාන හතර ඔය විදිහට යන ක්‍රමේ තමයි. නමුත් පොත්වල සමහර අවස්ථාවලදී සඳහන් වෙනවා විතක්කය අතහරිනවා ඊට පස්සේ විචාරය අතහරිනවා කියලා. ඒක ගැන මින්නාචර අවබෝධයක් නැහැ එහෙම කොහොමද ඒක වෙන්නේ කියලා. අපි ආස්වාස් ප්‍රාස්වාසය අතහැරලා දෙකම විතක් විචාර දෙකම අතහැරලා දෙවෙනි ධ්‍යානයට යනවා කියන විදිහ තමයි ප්‍රායෝගික වශයෙන් අපි අත්දැකලා තියෙන්නේ. එතකොට ඒක සමතේ පැත්තෙන් යන ක්‍රමය. එතකොට විදර්ශනා පැත්තට යනකොට මෙතනින් එහාට වේදනානුපස්සනාව පැත්තට තමයි හැරෙන්නේ. එතකොට මේ සතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සනාවට අදාළ කොටස විතරයි විස්තර කරන බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ආනාපානසති විදර්ශනාවට තමයි මෙතනින් එහාට යන කොටස අයිති වෙන්නේ. එතකොට වෙනත් සූත්‍රවලදී මේ ආනාපානසති විදර්ශනා කරගෙන යන්නේ කොහොමද කියලා විස්තර කරනවා. නමුත් අපිට එහෙමනම් අපි ඒක නෙවෙයි දැන් බලන්න යන්නේ. මෙන්න මේ ආනාපාන සතිය ප්‍රයෝජනෙට අරගෙන අපි කොහොමද මේක විදර්ශනා කරන්නේ කියන තැන තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ. එතකොට මෙහින් නැන්සි මාතෘකා කරගත්තේ මොකද? ඉති අච්ඡං අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. එතකොට මේ ආස්වාස් ප්‍රාස්වාස් දිහා බලාගෙන ඉන්න කෙනාට තේරෙනවා මේ කය වගේම තමයි, මේ කය සිදුවෙන එකම තමයි අනිත් අය කය වලත් සිදුවෙන්නේ. ඒ වගේම අපි කිව්වා අර ආස්වාස ප්‍රාස්වාසය කියන එක නැත්තම් මේ එළියේ තියෙන වාතය ඇතුලේ තියෙන වාතය එකයි. ওই විදිහට මේ එළිය කියලා ඇතුලේ කියලා වෙනස් කරන්න බෑ. මේ ස්වභාව ධර්මයේ කොටසක් කියන එක මේ අනාත්ම සිදුවෙන ක්‍රියාවලියක් කියන එක ඔන්න ওই විදිහට දකිනවා. ඊළඟට සම්මුතිය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා මෙන්න මෙතන තවත් විස්තර කරන එකක් තියෙනවා. එතකොට තව චූටි දෙයක් මෙහින්නාසේ මේ මේ මේක කියලා දෙන්න කලින් චූටි දෙයක් මතක් කරන්නම් මේ මේකට සම්බන්ධව. එතකොට දැන් අපිට මේ මෙතන ආස්වාස් ප්‍රාස්වාසයේ විදර්ශනා කරගෙන යනකොට ආනාපාන සතිය ගැන තව මේ මෙතෙන්ට අදාළම දෙයක්ුත් නෙවෙයි. නමුත් දැනගත්තොත් හොඳයි කියලා හිතෙන නිසා මෙහින්නාසේ ඒකත් කියාගෙන යනවා හොඳයි කියලා ඉතින් මතක් කරගෙන. එතකොට අපිට තියෙනවා මේ නිවන් දකින්න ක්‍රම තුනක් තියෙනවා. මාර්ග තුනක් තියෙනවා. තුනකට වඩා ඇති. නමුත් ප්‍රධාන වශයෙන් මෙන්නාසික දැන්නේ හැටියට තුනක් තියෙනවා. මොකද්ද? කෙනෙකුට පුළුවන් සමත පූර්වාංගම කරගෙන යන්න. ඒ කියන්නේ සමතේ ගොඩාක් වඩාගෙන ගිහිල්ලා සමතේ ඉස්සරහට ගොඩාක් ගිහිල්ලා විදර්ශනාවට ආරවන්න හැකියාව තියෙනවා. සමහරට අෂ්ට සමාපatti ලබාගෙන කියන්නේ ඔය ධ්‍යාන 8ම ලබාගෙන, කියන්නේ අරූප ධ්‍යානත් 4ක් ලබාගෙන, රූප ධ්‍යාන 4ක් ලබාගෙන එයාට පුළුවන් එතකොට මේ ඒකෙන් විදර්ශනාවට ගිහිල්ලා ඒකෙන් දුක අඳුරගෙන එයාටත් මේ නිවන් මාර්ගයට ගිහිල්ලා නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. එතකොට මේකට කියනවා සුඛ ප්‍රතිපදාවක් කියලා. එතකොට මේ සැප ප්‍රතිපදාව. සැපසේ යන එක. ඇයි මේ සමාධිය කියන එක සැපත් එක්ක යන්නේ? අපි දැක්කනේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා යනකොට සැපත් එක්ක යන එක තමයි මේ සමාධියත් එක්ක යන ගමන. එතකොට මෙයා සැපසේ ඉක්මනට යනවා හෝ හිමීට යනවා කියන එක තීරණය වෙන්නේ එයාගේ සමාධියේ ප්‍රමාණය අනුව. කෙනෙක් සමාධිය බොහොම ප්‍රබල නම් එයාට පුබ්බේ නිවාසානුසති ඥානේ වගේ දේවල් දකිනවා. තමන් පෙර විසූ කඳ පිළිවෙල දකිනවා. ඒ වගේ මේ සත්‍ය මේ දිබ්බ චක්කෝ දිබ්බ සෝත වගේ ඇති වෙනකොට මේ പ്രേත සත්‍යෝ මේ නොයෙකුත් සත්‍යෝ දකිනවා. එතකොට එයාට මේ සංසාරයෙන් තමන්ගේ ජීවිතයේ ආපු ක්‍රමයේ දකිනවා, අනිත් අයගේ ජීවිත දකිනවා. ඊළඟට මේ මේ නොපෙනෙන සත්‍ය චුතුප්පත් සත්‍ය එහෙම ඒකළු විඳින දුක් එහෙම දැක්කලා එයාට අන්න දුකක් ඇති වෙනවා මේ සංසාර ගැන. අර අපි දකින කියන දුක කියන එකට වඩා එයා දකින්නේ මේ මේ වගේ අර ඇති වෙච්ච අර ලැබිච්ච අභිඥා වලින් ලැබෙන්නා වූ දුකින් එයා දුක තේරුම් අරගෙන සුවසේ ගිහිල්ලා එයා නිවන අවබෝධ කරගන්න කොතන ඉපදුනත් වැඩක් නැහැ මෙන්න මේ වගේ භයානකමක් තියෙනවා කියලා ඔන්න ඔය සමාධියෙන් පමණක් ඉස්සරහට ගිහිල්ලා ඒක සුඛ ප්‍රතිපදාවක් වෙනවා. මොකද සැප එක තමයි මේ සමාධියත් එක්ක යන කෙනා යන්නේ. අන්න ඒ විදිහට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි සමතේ සහ විදර්ශනාවේ එකට කරගෙන යන එක. එතකොට මෙන්න මේ සමතේ කියන එක වඩා ගන්නවා. ඒකෙන් සමාධිය හදා ගන්නවා. විදර්ශනාවෙන් විදර්ශනා භාවනා කරමින් මේ විදර්ශනා වඩමින් මේ කාය පිළිබඳව වේදනා සංඥා සංකාර විඥාන කියන ඕවා පිළිබඳ විදර්ශනාවත් ඒත් එක්ක සමගාමීව පැරලල් අරගෙන ගිහිල්ලා අන්න ඒගොල්ලෝ නිවන් දකිනා මේ දෙකම එකට යන එකක් යන ක්‍රමයක් තියෙනවා. එතකොට එයාට සැපත් තියෙනවා මධ්‍යම ප්‍රමාණයකට. ඒ වගේම අර විදර්ශනා කරනකොට ඒක විදර්ශනා කියන එක මේකත් එක සමගාමී වෙනවා. සමහරටක කෙනෙක් වේගෙන් යන්න පුළුවන්. එතකොට මෙතන ප්‍රඥාව කියන එක සෑහෙන්න තියෙන්න ඕනේ. එතකොට ප්‍රඥාව කියන එක සාමාන්‍යයෙන් තියෙන සමාධියකුත් සාමාන්‍යයෙන් පවත්වා ගන්න පුළුවන් කියනකොට මෙන්න මේ දෙවෙනි ක්‍රමේ හරියන. බොහෝ වෙලාවට ගිහියට මේ ක්‍රමේ සුදුසු වෙනවා. මොකද ඒගොල්ලන්ට සමාධිය ගොඩක් වෙලා වඩන්න වෙලාවකුත් නැහැ. ලැබෙන කාලයත් අඩු නිසා මේ සමාධියත් යම් ප්‍රමාණයකට හැකි වෙලාව වඩාගෙන විදර්ශනාවත් ඒකත් එක්ක යන්න. මොකද සමහරට අපි අර විදිහට අර පළවෙනි ක්‍රමයට සමාධිය වඩා ගන්න බොහෝ කාලයක් වැය කරගෙන ඒවා අර ඥාන ලබා ගන්න ඉස්සෙල්ලා මරුණොත් එහෙම අපිට සමාධිය විතර ඉතුරු වෙන්නේ. විදර්ශනා පැත්ත වැඩිලා නැහැ. එතකොට මේ දෙවෙනි එකේදී මේ දෙකම යන නිසා සැප ස්වභාවිකුත් තියෙනවා, ප්‍රඥා පැත්තත් වැඩිමක් තියෙනවා. එතකොට තුන්වෙනි ක්‍රමේ තමයි සුෂ්ක විදර්ශක කියලා ඔබහාලත් ඇති. මෙතනදී සමාධියක් ගැන හිතන්නේවත් නැහැ, සමාධිය ගැන කතා කරන්නේ නැහැ. කෙලින්ම විදර්ශනාවම කරගෙන යන විදර්ශනාවම ශුෂ්ක කියනකොට අපි දන්නවා මේක ටිකක් දුක් සහිතයි කියලා. එතකොට මේකට කියනවා දුක්ඛ පටිපදා කියලා කියනවා. එතකොට ප්‍රඥාව අධික කෙනෙකුට මෙන්න මේ දුක්ඛ පටිපදාවෙන් ඉක්මනට නිවන් දකින්න පුළුවන්. ප්‍රඥාව මදක් තියෙන කෙනෙකුට මේකේ ගොඩාක් කල් බොහෝ කල් දුක් විඳගෙන මේක ටිකක් දිග වැඩි කාලයක් දුක් විඳලා ලබා ගන්න එකක් කියලා කියනවා. එතකොට මේ ක්‍රම තුන තමයි මේ නිවන් දකින්න තියෙන ක්‍රම තුන කියලා කියන්නේ. එතකොට එක එක්කෙනා එයාට අදාළ ඒවා සමහරලාට එයා විසින්ම තෝරා ගැනීම සිදු වෙනවා. එතකොට ඒ තෝරා ගැනීම සිදු වෙන්නේ තමන්ගේ සංසාරි පුරුදු කරපු පුරුදු වෙන්න පුළුවන්, තමන්ගේ සමාධිය වැඩි නම් ඒ වගේ තමන්ට ගැළපෙන ක්‍රම තියෙනවා. එතකොට ඔය එක් එක් ක්‍රමයට අදාළව ඒ ක්‍රම අනුගමනය කරන්නා වූ ගුරුවරුත් ඉන්න. එතකොට සමහර කෙනෙක් හිතනවා මේ ගුරුවරයා වැරදි, මෙයා හරි, මේකම තමයි ක්‍රමය කියලා. එහෙම නැහැ. එහෙම නෑ කියන එක දැන් මම හිතනවා, මම විශේෂයෙන් මතක් කරෙත් ඒකයි. එක එක ගුරුවරු එක එක ආකාරයකට යනවා. අපිට කිසිම කෙනෙක් විවේචනය කරන්න පුළුවන්කමක් නෑ. මොකද උන්වහන්සේලා සමහරටක ඒ ගිහිල්ලා ඒ විදිහට ලැබපු මේ ඵලයක ප්‍රතිඵලයක් විදිහට උන්වහන්සේලා කියලා දෙන්න උත්සාහ කරන්නේ. උන්වහන්සේලා මොකක් හරි ඒ ක්‍රමයකින් ලැබුවා නම් අපිට කියන්න පුළුවන්කමක් නෑ ඔය ක්‍රමේ නිවන් දකින්න බෑ කියලා. මොකද උන්වහන්සේලා නිවන් දැකලා නම් කියන්නේ උන්වහන්සේලා රහත් ඵලයට යනකම් ඒ ක්‍රමේ හරි ගියා නම් අපි කොහොමද කියන්නේ ඒක වැරදි කියලා. ඒක නිසා මම හිතන්නේ හොඳම දේ තමයි ගුරුවරු විවේචනය නොකර තමන්ට ඒක නොගැලපෙනවා නම් තමන්ට ගැලපෙන ගුරුවරු ඉන්නවා. ඔය ක්‍රම තුනෙන් එක එක ක්‍රම තුනෙන්ම ඉන්න ගුරුවරු රාමන්නේ අපි උනත් අඳුරනවා එක එක ක්‍රමවල යන ගුරුවරු. ඉතින් අපි ළඟට එන කවුරු හරි කෙනෙක් සමහරටක අපි බොහෝ දුරට මැද ක්‍රමේ තමයි යන්නේ. සමතේ සහ විදර්ශනා කියන දෙකම එකට කරගෙන යන ක්‍රමේ. එතකොට මේ යම් කෙනෙක් ওই දෙකට වඩා එක පැත්තකට බරව කෙනෙක් ඉන්නවා නම් බොහෝ දුරට අපි උනත් ඒ තැන් වලට යොමු කරන ස්වභාවයක් තියෙනවා. මොකද ඒගොල්ලෝ පහසුවෙන් ඒ ගුරුවරයාට තියක් ගියාවේ කියන එක. එතකොට අන්න ඒ වගේ තමන්ට සුදුසු ගුරුවරයා තෝරා ගැනීම මං හිතනවා තමන්ට බාරයි, තමන්ට තේරෙනවා මේ ගුරුවරයාගෙන් මට වැඩෙනවා කියන එක. එතකොට ඒක ඒත් එක්කම මම හිතන්නේ ගුරුවරු විවේචන නොකර ඉන්න එක බොහොම හොඳ වෙයි. මොකද මට නොවැඩුණා කියලා ඒ ක්‍රමේ වැඩෙන පිරිස් බොහෝ ඉන්න පුළුවන් නිසා. එතකොට අනිත් එක තමයි අපි දැන් කිව්වේ සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ කය කොහොමද ඇති උනේ කියලා බලනවා, මේ කය කොහොමද නැති වෙන්නේ කියලා, නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා බලනවා. එතකොට මේක කොහොමද වඩන්නේ කියලා අපි බලමු. එතකොට මේ කය කියන එක විස්තර කරනවා ඔය ඉන්දක සූත්‍රයේ, සංයුත්තිනිකායේ යක්ක සංයුත්තේ ඉන්දක කියන සූත්‍රයේදී කොහොමද විස්තර කරන්නේ. පඨමං කලලා හෝති, කලලා හෝති අබ්බුදා, අබ්බුදා ජායති පේසි, ජායති පේසි වේසි සබ්බන්ත තේ ගණෝ කියලා ගණෝ ওই විදිහට විස්තර කරනවා. ඉස්සල්ලාම මේ කය ආරම්භුනේ කොහොමද කියලා. දැන් අපි දන්නවා මේකයි ආරම්භුනේ මේ මෞප්‍ය දෙදෙනාගේ අසූචි ගොඩවල් දෙකක් එකතු වෙලා ඇහැට නොපෙනෙන චූටි තිතක් වගේ. බුදුරජාණන් වහන්සේ ගත් උපහාර දාන්නේ තමයි මේ ඉදිකටු තුඩක රැඳිච්ච තෙල් බිඳුවක් වගේ ඉතාම චූටි වූ තිතක් විදිහට තමයි මේ කලලය කියන එක පටන් ගත්තේ. එතකොට මෙන්න මේකට මේ කලලය කියන එකට මේ කලලය කියන එක මට අයිති එකක්ද? මට අයිති නැති එකක්. මේ කය කියන එකේ ආරම්භම අයිතිකාරයේ එක් මම නොවිච්ච එකක් තමයි මේ කලලේ කියන එක. ඊට පස්සේ මේක මොකද වෙන්නේ? මේක ටික කාලයක් යනකොට මේක බෝලයක් ගුලියක් වගේ එකක් බවට පත් වෙනවා. මස් ගුලියක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේක තව ඒක උනේ කොහොමද? මේක උනේ මේ අම්මගේ ශරීරෙන් සම්බන්ධයක් තියෙනවා මේකට. අම්මගේ කාපු බීපු ඒවා ලේ වලින් පෝෂණය වෙලා මෙන්න මේ 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 මේක මස්ගුලියක් බවට චුට්ට චුට්ට ලොකු වෙනවා. ඊට පස්සේ තව ටික කාලයක් යනකොට මේක තද වෙනවා. පේශි බවට නැත්තම් තද තද භාවයට පත් වෙනවා. බිත්තරයක් වගේ ගුලියක් බවට පත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ වගේ ඊට පස්සේ කෑලි පහක් වෙන් වෙනවා. මොනවටද? අර ඉඟුරු වලයක් ටිකක් තෙත තැනක තියෙනකොට අපි දකිනවා ඒකෙන් පොඩි පොඩි පුංචි පුංචි පැලවෙන තැන් නෙරලා එනවා එළියට. පොඩි පොඩි පැලවෙنده එළියට එන තැන් තියෙනවා. අන්න ඒ වගේ මේ බිත්තරේ වගේ මස්ගුලියෙන් කෑලි පහක් වෙන් වෙනවා. ඔළුව හැදෙන්න එක කෑල්ලකුත් අත් දෙක කකුල් දෙක ඔය විදිහට කෑලි පහක් මේ පුංචි පුංචි මේ පැලවෙන තැන් වගේ කෑලි ටිකක් හැදෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක ටික 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 වර්ධනය වෙලා මොකෙන්ද වර්ධනය වෙන්නේ? මෙන්න මේ අම්මා ගන්න ආහාර වලින් හැදිච්ච ලේ වලින් තමයි මෙන්න මේක හැදිගෙන හැදිගෙන යන්නේ. ඔය විදිහට හැදිලා ගිහිල්ලා වරලා මේක අවයව ඔක්කොම හොඳට හැදිලා ස්වාධීන වින්ද පුළුවන් ගන්නට හැදුනට පස්සේ මව කුසෙන් බිහිවීමක් සිදු වෙනවා. ඊට පස්සේ මේ බිහි වෙනකම්ම සම්පූර්ණයෙන් අම්මගේ ඇඟේ කෑල්ලක් විදිහට තමයි මේ මේ දරුවගේ කය තිබ්බේ. කියන්නේ අම්මගේ ආමාශයේ අක්මාව තිනා වගේම ඒ ආමාශයට අක්මාවට හෘදේ වස්තුව කියන ඒවට ලේ ගමන් කරා වගේම ඒ ලේ ගමන් කරා ඔක්සිජන් සහිත ලේ ඒ වගේම ඒ වගේ එන අපිරිසුදු දේවා අම්මගේ පෙනහළු හරහා ඊට ගියා අපිරිසුදු වාතේ. එතකොට මේ ආස්වාස ප්‍රාස්වාසයක් කියන එකක් කරන්නේ නැහැ මේ මේ බඩ ඇතුළේ ඉන්න දරුවා. එතකොට එයා මේ අම්මා ගන්න ආස්වාස ප්‍රාස්වාසයෙන් යැපෙමින් තමයි මෙන්න මේ කය හදාගත්තේ. ආහාරයත් අම්මගෙන් වාතයත් අම්මගෙන්. ඊට පස්සේ මව් කුසින් බිහි වෙනවත් එක්ක මේ බිහි වුණත් මේ දරුවාගේ සම්බන්ධය තියෙන අම්මත් එක්ක මෙන්න මේ පෙකණි වෙල හරහා. එතකොට මොකද කරන්නේ? බිහි වෙනත් එක්ක මෙන්න මේ සම්බන්ධේ නැති කරනවා. පෙකණි වෙල කපනවා. පෙකණි වෙල කපපු ගමන් මොකද වෙන්නේ මේ ළමයාට? දැන් මේ ළමයාට අම්මත් එක්ක සම්බන්ධේ නැහැ. අම්මගෙන් හම්බුණු ආහාර ලැබෙන්නේ නැහැ. අම්මගෙන් හම්බුදුණු ඔක්සිජන් හම්බෙන්නේ නැහැ. එතකොට මේ අපි දන්න අපිට හුස්ම ගන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? ලොකු එහෙසක්, ලොකු පීඩනයක් නේද? හුස්ම නහය වහලා හුස්ම ගන්න බැරි වෙනකොට බලන්න කොච්චර දඟලනවාද මෙයා කියලා. අන්න ඒ වැඩේ මේ ඉපදිච්ච දවසේම ළමයාට වෙනවා. අම්මගෙන් හම්බිච්ච ඔක්සිජන් නැහැ, මෙයාට වාතය නැති වෙනවා. හුස්ම ගන්න බැරුව මෙයා විශාල විදිහට දඟලන්න පටන් ගන්නවා මේ දුකෙන් නිදහස් වෙන්න. අන්න ඒක තමයි දකින්න ඕනේ. දුකෙන් නිදහස් වෙන්න තමයි මේ ළමයා දඟලන්නේ. මේ ළමයා මේ දැනගෙන කවුරුවත් කියනවට කරන එකක් නෙමෙයි. මේ දඟලනකොට මොකද වෙන්නේ? මෙන්න මෙයාගේ කටෙන් එකපාරට හුලං පාරක් එළියට යනවා. අන්න ඒකට කියනවා අඬනවා කියලා. හුලං පාරක් එළියට යනවා, හුලං පාරක් ඇතුළට එනවා. ඔන්න දැන් මෙයා හුස්ම ගන්න පටන් ගත්තා. තනියම හුස්ම ගන්න පටන් ගත්තා අඬලා. එතකොට ඔන්න එදා තමයි අපට ආස්වාස ප්‍රාස්වාසය පටන් ගත්තේ. පළවෙනිට අඬලා හුස්ම පටන් ගත්තා. එතකොට ඒක දුකට පිළීමක් විදියට තමයි එදා හුස්ම ගත්තේ. ඔන්න එහෙනම් සමුදය, මේ ආස්වාස ප්‍රාස්වාසයේ සමුදය, කයේ සමුදය අපි කතා කරා පටන් ගත්තේ කොහොමද කියලා. එතකොට මේ මේ කයට මේ කය තනියම ජීවත් වෙන්න පුළුවන් උනේ මොකක් නිසාද? මෙන්න මේ කයට ආවා විඥාන ස්වභාවයක්. විඥාන ස්වභාවයක් කියලා කියන්නේ අපි දන්නවා චුතිසිත ප්‍රතිසන්දිසිත කියලා එකක් කියනවා. චුතිසිත කියලා කියන්නේ කෙනෙක්ගේ අවසානට මේ මොකක් හෝ කයක් ඇසුරු කරගෙන, ආයතන හයක් ඇසුරු කරගෙන ඉන්න, ආයතන ටිකක් ඇසුරු කරගෙන ඉන්න මේ විඥාන ස්වභාව. විඥාන කියන්නේ ධාතු ස්වභාවයක්. මේ විඥාන ධාතුව කියලා කියන්නේ අපි මේ ධාතු ගැන කතා කරනවා නම් මේ ලෝකේ තියෙන ධාතු හය, පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා. පටවි කියලා කියන්නේ අපි ධාතුවක් කිව්වට ඒක ධාතුව කියන එක ගති ටිකක්. පටවි කියලා කියන්නේ තද ගතිය. ආපෝ කියලා කියන්නේ ආබන්ධන විබන්ධන ගතිය. සමහරట్లా මේක විස්තර කරන ඇලෙන වැగిරෙන ගතිය කියලා. හැබැයි ඊට වඩා ගැඹුරු දෙයක් මෙතන කතා කරන්නේ. නමුත් ආබන්ධන විබන්ධන කියන එකත් ඇලෙන වැగిරෙන කියන එකත් තමයි මේ ආපෝ ධාතුව විස්තර කරන්නේ. ඒක ගතිය. තේජෝ කියලා කියන්නේ උණුසුම් ගතිය. වායෝ කියලා කියන්නේ ක්‍රියා කරන ස්වභාවය, ක්‍රියාවක් සිදු වෙන ස්වභාවය. පිම්බෙන, හැකිලෙන, තල්ලු කරන ඔන්න විදිහට ක්‍රියාවක් සිදුවෙන එකට වායෝ කියලා කිව්වා. වායෝ කියන ගතිය. එතකොට ආකාශ කියන කියන්නේ මොකද්ද? ආකාශ කියලා කියන්නේ හිස් බව, රික්තකයක් කියන එක, වැකියුම් එකක් කියන එක. එතකොට ඒකේ ගතිය තමයි හිස් ගතිය. ඒ හිස් ගතිය තුල තමයි මේ ධාතු හතරෙන් හැදුනේ වසා විඤ්ඤාණ ධාතු මේ සියල්ල තියෙන්නේ මේ හිස් ගතිය තුලයි. ඊළඟට විඤ්ඤාණය කියන්නේ මොකද්ද? විඤ්ඤාණය කියලා කියන්නේ තවත් ධාතුවක්. විඤ්ඤාණය කියලා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. ඒකේ ගතිය තමයි සිත් හදන ගතිය. විඤ්ඤාණ ධාතුව තියෙනවා නම් සිත් හැදෙනවා. විඤ්ඤාණ ධාතුව නැත්තම් සිත් හැදෙන්නේ නැහැ. විඤ්ඤාණ ධාතුව කියන්නේම සිත් හැදෙනවට. ඒකට අපි මේ විඤ්ඤාණය කියලා පාලියෙන් කිව්වට අපිට මේ කියන්න පුළුවන් සිංහලෙන් නම් පණ කියලා. ප්‍රාණය කියන එකේ. ඒතර පණ තියෙනවා නම් සිත් හැදෙනවා. පණ නැත්තම් සිත් හැදෙන්නේ නැහැ. එතකොට එනම් ඔන්න ඔය මරණයටපත් වෙනකොට එහෙම නැත්තම් චුත වෙනකොට මොකද වෙන්නේ? මේ අවසාන වශයෙන් ඒ ආයතනවල සිත් හැදෙන එක නිරුද්ධ වෙනවා. හැබැයි මේක නිරුද්ධ වුණාට මෙයාගේ අර තව ඉදිරියට යන්න හේතු තියෙනවා. භාවය සකස් වෙලා තියෙනවා. ඕනෑකම් ලයිස්ට් එකක් තියෙනවා. ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට හදාගත්ත. මෙන්න මේ ඕනෑකම් ලයිස්තු කියන එක මේවා ශක්ති විදිහට ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේකේ ශක්ති ස්වභාවයක් තියෙනවා. ඉදිරියට තල්ලු වෙන ශක්තියක් තියෙනවා. ඒතකොට ඒ ශක්තිය විසින් මොකද කරන්නේ? එහෙම නැත්තම් මෙන්න මේ කර්ම බීජ, ක්ලේශ බීජ කියලා කියනවා. ඒතකොට කර්ම බීජ කියලා කියන්නේ පෙර ජීවිතයේදී රැස් කරගත්ත කුසල අකුසල කර්ම. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර කියලා ওই විදිහට රැස් වෙච්චි කුසල අකුසල කියන එක තියෙනවා. මොකද එයා ඉන්නකන් ඒවත් රැස් කර කර තමයි යන්නේ. රහතන් වහන්සේ කෙනෙක්ගේ ඇති වෙන ක්‍රියාසිත, අනිත් අයගේ කර්මසිත ඇති වෙන. කර්මසිත කියලා කියන්නේ තව පැලවෙන බීජ හදන ඒවා. එතකොට අභිසංකාර කියලා කියන්නේ සකස් කරන ස්වභාවය. ඉතින් චිත්තානුපස්සනාව කොටසට යනකම් අපිට මේක ගොඩක් විස්තර කරන්න බෑ. බොහොම මත් පිටින් තමයි කියන්නේ. එතකොට ඔන්න විදිහට ඇති කරගත්ත ඒ ශක්තිය, කර්ම බීජ ස්වභාවය, ඊළඟට ක්ලේශ තියෙනවා. ක්ලේශ කියලා කියන්නේ මෙයා තණ්හාව දුරු කරලා නැහැ. රාගය, දේශය, මෝහය දුරු කරලා නැහැ. එතකොට තව ඉදිරියට ඉපදෙන්න කැමැත්ත තියෙනවා. උපාදාන වෙන දෙයක් තියෙනවා. එතකොට අන්න ඒ දෙක හේතු කරගෙන ප්‍රතිසන්දිය කියලා එකක් ඇති වෙනවා. තවත් සිතක් පහළ වෙනවා. මොකද මේ පැත්තෙන් තල්ලුවක් තියෙනවා. ඒ තල්ලුවට අනිත් පැත්තෙන් පිහිටීමක් හට ගන්නවා. එතකොට රහතන් වහන්සේ කෙනෙක්ගේ මොකද වෙන්නේ? මේ කර්ම බීජ, ක්ලේශ බීජ කියන මේ බීජ දෙකම නැහැ. කර්ම බීජ තියෙනවා. කර්ම බීජ තිබුණාට ඒවට ක්‍රියා කරන්න දෙයක් නැහැ. මොකද එතන ඉහාට අල්ලාගත්ත තැනක් නැති නිසා මේ ස්වභාවයක මිශ්‍ර වෙච්චි විඥාන ස්වභාවයක් තියෙන නිසා ක්‍රියාසිත පමණක් පවතින නිසා නැවත තැනක උපතක් ලබන්න ක්‍රමයක් නැහැ. අර නිබ්බන්ති දීරා යතා යම්ප දීපෝ, මේ ධීරයන් වහන්සේ පහනක් නිවුනා වගේ නිවිල යනවා කියලා කියනවා. මොකද හේතු නැහැ. එතන ඉහාට යන්න හේතු නැහැ. එතකොට හේතුම් පටිච්ච සම්බෝධා බෝධා බූතා හේතු බංගා නිරුජ්ජති, ඔය කියන විදිහට හේතුවකින් හටගත්ත මේක හේතු නිරුද්ධනත් එක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. එතකොට ඒ රහතන් වහන්සේට සිදු වෙන ක්‍රියාවලිය. එතකොට එතනින් මෙහා හැම කෙනෙකුට මොකද වෙන්නේ? තවම හේතු තියෙනවා. මොකද මේ හේතු වැය කර කර නිරුද්ධ වෙන ඵලයක් නඩත්තු කරන අපි නැවත නැවත හේතු සකස් කරනවා නැවත ඵලයක් ඇති වීම සඳහා. අන්න ඒ විදිහට ඇති වෙච්ච ඵලයක් තමයි මේ කය කියන එක. එතකොට එහෙමනම් ඔන්න අපි සමුදේ දැක්කා. පෙර ජීවිතයේදී තිබුණු ඒ කර්ම බීජ, ක්ලේශ බීජ හේතු කරගෙන මෙන්න මේ විදිහට ප්‍රතිසන්දියක් චුත වෙනකොටම චුතිසිතත් එක්කම ප්‍රතිසන්දි විඥානයක් ඇති වුණා, ප්‍රතිසන්දියක් ඇති වුණා. ඒකට අනුව ඔය අභිධර්මයේදී විස්තර කරනවා දසක තුනක් එකපාරටම හට ගන්නවා කියලා. කාය දසක, වස්තු දසක, භාව දසක කියලා ඔය විදිහට කෑලි 10ක්. එතකොට මේ ධාතු හතරෙන් හැදුණු රූප වෙනස් ආකාරවලට මේ කය හැදෙන විදිහ කියන්නේ ඒකෙන් ඇති වෙලා යනවා. එතකොට මෙන්න මේ කර්මය කියන එකත්, ක්ලේශ කියන එකත් හේතු කරගෙන මෙන්න මේකට ජීවිත ඉන්ද්‍රිය නැත්තම් මෙච්චර කාලයක් මෙයාට මේ කය නැත්තම් මේ ආයතන, මේ මනුස්ස ස්වභාවයෙන් ඉඳ, තිරිසන් ස්වභාවයෙන් ඉඳ කියලා අන්න ඒ විදිහට එතන තීරණය වීමක් සිදු වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපිට මේ සමුදේ නැත්තම් මේ පටන් ගැනීම කියන එක අපිට සිදු වෙන්නේ. එතකොට දැන් එතනදී අපි ඔය පටන් ගන්නකොටම මෞකසෙන් එළියට ඇවිල්ලා අපි මොකද්ද කරේ? පළවෙනියටම ආස්වාස ප්‍රාස්වාසය කියන එක අඬලා පටන් ගත්තා. ඊට පස්සේ ආස්වාස ප්‍රාස්වාසයේ දා ඉඳලා මොකද කරන්නේ? දිගට දිගටම මේ ආස්වාස ප්‍රාස්වාසයේ දිගට දිගට කරගෙන යෑමක් කියන එකක් සිදු වෙනවා. එතකොට සමුදය ඒ විදිහටයි. වය කියන්නේ මොකද්ද? දැන් අපි මේ බොහොම මතුපිටින් බලන ස්වභාවයක්, يعني අර අපිට මේක තව මීට වඩා ගැඹුරින් බලන්නත් පුළුවන්. වය නැත්නම් ආනාපාන සතිය පටන් ගත්තේ අන්න අර විදිහට තමා. මේකේ අවසානින් කොහොමද? යම් දවසක අපි මේ ආස්වාද ප්‍රාසස්ය අවසාන කරන දවසක් එනවා. අපි දන්නවා මොකද වෙන්නේ කියලා. මේ මොහොතේ අපිට ආස්වාද ප්‍රාසස් කරගන්න බැරුව විනාඩි කිහිපෙකින් මොකද වෙන්නේ? මේ කය එහෙම්මම බිමට වැටෙනවා. මෙතනින් එහාට එයාට කිසිවක් කරගන්න බැරි වෙලා යනවා. ඒක ඉතින් කවදා හරි වෙනවමයි නේද? අපිට මේක නොවේ කියලාද නැත්නම් මේ ආස්වාද ප්‍රාසස් හැමදාම වෙයි කියලා ඔබ හිතනවද? අපිට හොඳට විශ්වාසය දැන් නම් ඊළඟ ආස්වාස එනවා ප්‍රාස්වාස එනවා කියලා දැන් හිතාගෙන ඉන්නවා. හැබැයි මේ මොහොතේ ගත්ත හුස්ම ආපහු එළියට දාගන්න බැරි වුණා. විනාඩි කීයද මේ කයට පවතින්න පුළුවන්? එළියට දාපු හුස්ම නැවත ආපහු ගන්න බැරි වුණා. කොච්චර සුළු වෙලාවද මේ කයට පවතින්න පුළුවන්? එහෙනම් ඒක බැරි වෙච්ච ගාව මොකද වෙන්නේ? මේ ආස්වාස ප්‍රාස්වාසයෙන් නතර වෙනවත් එක්ක මේ ආස්වාස ප්‍රාස්වාසයෙන් නතර වෙන්නත් හේතු තියෙනවා. ඒකට මේ කය පවතින හේතුවක් තියෙනවා. මොකද්ද? අපේ මේ කයට කර්ම චිත්ත ඍතු ආහාර මෙන්න මේ හතර තියෙනකන් තමයි මේ කයේ පැවැත්ම තියෙන්නේ. අපි මේ කතා කරන්නේ කායනුපස්සනා කියන්නේ. එතකොට අපිට මේ කයේ පැවැත්ම ගැන තමයි අපි මේ කතා කරන්නේ. එතකොට මේ කය පවතිනවා. මේ කය හම්බුනේ කර්ම හේතු කරගෙන. ඊළඟට ඒ කර්මයට අනුව මේ කය වෙනස් වෙනවා නේද? අපි දන්නවා එක එක්කෙනා ගෙනපු කර්ම අනුව සමහර අයට පේන්නේ නැති ඇස් ලැබිලා තියෙනවා. ওই විදිහට මේ එක එක ආයතන වැඩ නොකරන ස්වභාවයෙන් ලැබිලා තියෙනවා. ඊළඟට කයේ සමහරටක නොඑක් ස්වභාව තියෙනවා. එක එක්කෙනාට ලැබිච්ච රූපයක් තියෙන එක එකට වෙනස් වෙච්ච කයවල් ලැබිලා තියෙන. මේ සියල්ලම කර්මය හේතු කරගෙන තමයි ලැබිලා තියෙන්නේ. ඊළඟට මනුස්ස කයක් ලැබුණේ ඒ කර්මය හේතු කරගෙන. ඒකට කර්මය පවතින තාක්කල් ඒ උපත ලැබුවා කියමු සමහරට හොඳට මේ අවයව සියල්ලම ලැබිලා මේ ආයතන හොඳටම ලැබිලා උපතක් ලැබුවා කියමු කර්මය හොඳට තිබිලා. හැබැයි මැදදි මේ කර්මය වෙන අකුසල කර්මයක් පල දෙනකොට සමහරට ඇහැ පේන්නේ නැතු වෙන. අපි ඔය චක්කුපාල මහරහතන් වහන්සේ ගැන එහෙමත් කියලා තියෙනවනේ නේද? රහත් වෙනකොට පෙර තිබුණ අකුසලයක් හේතු කරගෙන ඒ කර්මයේ පල දීලා ඇහැ කියන එක පේන්නේ නැතු ගියා. එතකොට මේ කර්මයට අනුව මේ කය වෙනස් වීමක් සිදු වෙනවා. එතකොට දෙවෙනි එක තමයි චිත්තය. චිත්තය කියලා කියන්නේ මේ සිත. දැන් අපි හොඳට දන්නවා අපිට තරහ ගියපු වෙලාවට මේ බලන්නකෝ මේ සිතේ ස්වභාවයත් එක්ක මේ කය වෙනස් වෙන හැටි. රාගය ඇති වෙනකොට ඒ රාග සිතත් එක්ක මේ කය වෙනස් වෙන හැටි. බයක් ඇති වෙනකොට ඒ බය කියන සිතුවිල්ලත් එක්ක මේ කය වෙනස් වෙන හැටි. වෙවුලනවා, දාඩිය දානවා නේද? එතකොට ওই විදිහට මේ කය කියන එක මේ සිතේ ස්වභාවයත් එක්ක වෙනස් වෙනවා. ඒ වගේම අපි දැන් සමාධිය කියන එක පුරුදු කරගත්තොත් මේ ආනාපාන සති භාවනා කරනකොට තවත් දෙයක් අපි දකිනවා. මේ සිතේ ස්වභාවය, සිත සංසිඳනත් එක්ක කය සංසිඳන ස්වභාවය, සැහැල්ලු ස්වභාවයක් දකිනවා. එතකොට එහෙනම් මේ සිත වෙනස් වෙනකොටත් කය වෙනස් වෙනවා. සිත ආවේගශීලී වෙනකොට කය බොහෝ කරදර ස්වභාවයට පත් වෙනවා. හිත සංසුන් වෙනකොට මේ කයත් බොහෝම සංසුන් බවට පත් වෙනවා. එහෙනම් මේ සිත අනුමත් පවතින එකක්. ඒ වගේම සිත නිරුද්ධ වුණොත් එහෙම, සිත හැදෙන්නේ නැති වුණොත් එහෙම මේ කයට පවතින්න පුළුවන් කමක් නැහැ. කර්මය නිරුද්ධ වුණොත් එහෙම ඒත් මේ කයට පවතින්න පුළුවන් කමක් නැහැ. ඍතුව කියලා කියන්නේ සීතල රස්නේ වගේ දේවල්. දැන් ඒකට අධික සීතලක මේ කයට පවතින්න බෑ. රස්නක මේ කයට පවතින්න බෑ නම් ඍතුව කියන එකත් මේ කයේ පැවැත්මට අවශ්‍ය වෙනවා. ඊළඟට මේ ඔක්කොම තියෙනා වගේම ආහාරය කියන එකක් තියෙනවානේ. අපි දන්නවා මේ ආහාරයක් නැතුව කයට කොච්චර දවසක් ඉන්න පුළුවන්ද? උපරිම දින 7ක් විතර තමයි ඉන්න පුළුවන්නේ. ඒකට දින 7ක් ආහාර නැති වුණොත් එහෙම මෙන්න මෙයා බොහෝ විට ආසන්න වශයෙන් දින ගන්න කියන්නේ මෙන්න ඇසේ. සමහරට ඊට කලින් වෙන්න පුළුවන්. මෙන්න මෙයා මරණයටපත් වෙනවා. එහෙනම් මෙන්න මේ කර්ම චිත්ත ඍතු ආහාර කියන හේතු සියල්ලේ ප්‍රතිඵලයක් විදිහට මෙන්න මේ කය ලැබිලා තියෙනවා. මේ එක හේතුවක් හෝ නිරුද්ධ වුණොත් මේකට පවතින්න බැරි වෙලා යනවා. ඒකට ඔන්න ඔය විදිහට සමුදය සහ වය. ආස්වාස ප්‍රාස්වාසයත් මෞකුසෙන් බිහි වෙනකොට පටන් ගත්තා. ඊට පස්සේ මේ මරණයටපත් වෙනකොට මේ මොකක් හෝ හේතුවක් හේතු කරගෙන කය මරණයටපත් වුණ ගමන් ආස්වාස ප්‍රාස්වාසය නතර වෙනවා. එහෙනම් මෙන්න මේකේ අවසානෙට ඉවර වෙලා යන එක තමයි මේ කතා කරන්නේ. සමුදය සහ වය. සමුදය වය. සමුදය වය ධම්මවණු පස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය කියන්නේ මොකද්ද? සමුදය වය කියලා කියන්නේ මෙතන 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 ඉපදෙන නිරුද්ධ වෙන ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මරා මෝරා නිමේසාපි මරමාණෝ අනුක්කණන්ති. නිමේෂයක් නිමේෂයක් පාසා මරණයටපත් වෙන ඔබ අවසානයේ මෙන්න මේ සම්මුති මරණයත් එක්ක සම්පූර්ණ මේ ක්‍රියාව නතර වෙනවා කියලා. ඒක මේ ඉන්නාසෙන් මේ මුලින් කතා කරේ මෙන්න මේ සම්මුති මරණය කියන ස්වභාවය. සම්පූර්ණ මේ කය පැවැත්ම නැති වෙන ස්වභාවය තමයි කතා කරේ. එතකොට මොකද්ද මේ නිමේෂයක් පාසා මැරෙනවා ඉපදෙනවා කියලා කියන්නේ? ඉන්නතර මේ හුස්මක් ගන්න ගන්න සැරයක් පාසා මේ හුස්ම ගන්නා කියලා මොකද්ද කරන්නේ? අපි දන්නවා ඔය පහනක් පත්තු වෙනකොට, පහනක් පත්තු වෙන්න නම් පහනේ ආලෝකය ලැබෙන්න නම් මේ පහනට එළියෙන් ඔක්සිජන් නැත වාතය ඕනේ. දැන් පහනක් පත්තු කරලා ඉවරලා ඒක අපි වීදුරු බෝතලයකින් වැහුව ටිකක් වෙලා යනකොට නිවෙනවා. ඇයි? මේකට වාතය නැහැ. එහෙනම් පහන පත්තු වෙන වාතය කියන එක ඕනේ. ඒ වගේම තව මොකද්ද මේකට ඕනේ කරන්නේ? මේකේ තෙල් ඉවරනො වාතය තිබුණාට බෑ. තෙල් ඉවරනොත් ඒත් මෙයාට පත්තු වෙන්න බෑ. තෙලුත් තිබුණත් වාතය තිබුණත් තිරේ ඉවරුනොත් ඒත් මේකට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ මෙන්න මේ පැවැත්ම කියන එක පවතින අපිට මේ වාතය කියන එකක් ඕනේ. මොකක් සඳහාද? දැවීමක් කියන එකක් සිදුවීම සඳහා. ඒතර මේ දැවෙනකොට මොකද්ද වෙන්නේ? මේ ඔක්සිජන් කියන වාතය අරගෙන යම්කිසි ඉන්ධනයක් පත් වුණාට පස්සේ දැන් පහනකෙම පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ් කියලා දුමක් එළියට පිට වෙනවා. ඊළඟට මේකේ රශ්නියක් කියලා එකක් පිට වෙනවා. හුස්මක් නේද? අරකෙනම් ආලෝකය කියලා එකක් තියෙනවා තව පහනේදී. ඊළඟට මේකේ තව අර පහන් දැල්ල පිච්චිලා ඒකෙත් කළු පාට දැලි කියලා ස්වභාවයක් ඇති වෙනවා. ඔය විදිහට මෙන්න මේ වගේ දෙයක් සිදු වෙනවා මේක ඇතුලේ. පහන් දැල්වීම තුල. එතකොට මේ කය ඇතුලේ මොකද වෙන්නේ කියලා බලන්න. දැන් ඔක්සිජන් කියන වාතය ගත්තා. එතකොට මේ ඔක්සිජන් කියන වාතය අරගෙන අපි මොකද කරන්නේ? මේ කය ක්‍රියා කරනවා, හිතනවා, කතා කරනවා, ඔන්න ඔය වැඩ තුන කරනවා. ජීවත් වෙනකම් කරන්නේ ඕකට හිතනවා, ක්‍රියා කරනවා, කතා කරනවා කියන වැඩ තුනනේ. මෙන්න මේ වැඩ තුන කරන්ඩ ශක්තිය අවශ්‍ය වෙනවා. එතකොට ශක්තිය ලබා ගන්න නිකන් ශක්තිය ලබා ගන්න බෑ. ඉන්ධන පුච්චලා තමයි මේ ශක්තිය ලබා ගන්න. දැන් වාහනයක මේ පෙට්‍රල් පුච්චලා, ඩීසල් පුච්චලා මේ යන්න හදන්නේ. අන්න ඒ වගේ මෙයක් මොකද කරන්නේ? මෙන්න මේ ආහාර කියන එක අරගෙන මේ ආහාරයෙන් යමක් උරා ගන්න බොහෝ දේට ග්ලූකෝස් විදිහට තව කුතාකාරට උරාගෙන මෙන්න මේ ග්ලූකෝස් මේ ලේවලට එකතු වෙලා තියෙන එක මේ හුස්ම ගන්නකොට ලේවලට එකතු වෙන ඔක්සිජන් එක එකතු වෙලා පිච්චීමක් සිදු වෙනවා. මේ පිච්චෙනකොට ඇති වෙන පිච්චීම සිදු වෙන මොකද්ද? මේ ක්‍රියා කරනකොට, කය ක්‍රියා කරනකොට මේක පිච්චීමක් සිදු වෙනවා. මේ පිච්චීම සිදුවීම නිසා මේ ශක්තියක් ඇති වෙලා මේ ශක්ති ස්වභාවය ක්‍රියාවක් විදිහට අපි පාවිච්චි කරනවා. ඒ ක්‍රියාව වෙනකොට මොකද වෙන්නේ? මේකෙන් අර පිච්චීම නිසා ඇති වෙන කාබන් ඩයොක්සයිඩ් කියන අර දැවිලා එළියට යන වාතය, බාහිර පහනක වෙන එකම තමයි. අන්න ඒ අපිරිසුදු වෙච්ච වාතය එකතු වෙනවා ලේවලට. එතකොට ඒ ලේවල ඉස්සෙල්ලා ඔක්සිජන් ආව ලේවලින් ඒ ආපු ටික අරගෙන මේ සෛල කියන ඒවා, මේ ශරීරයේ සෛල කියන ඒවා, ඒක මේ ඒ ලේවලම තියෙන තව ආහාර කියන ස්වභාවයක් තියෙන ඒ ආහාර කියන එකත් පුච්චලා අර පහන් තිරේ වගේ තියෙන මේ සෛල කියන ඒවත් යම් ආකාරයකට දැවීම අපි සිදු වෙලා. එතකොට මේ මේකෙ සිදු වෙන මේ කාබන් ඩයොක්සයිඩ් කියන වායුව නැත්තම් මේ ප්‍රාශ්වාස වාතය කියන එක ලේවලට එකතු වෙනවා. මේ ලේ ටික මොකද වෙන්නේ? හෘදේ වස්තුවට ඇදිලා එනවා. එතකොට මේ හෘදේ වස්තුවට ආපු ලේ හෘදේ වස්තුව මොකද කරන්නේ? පෙනහළු වලට තල්ලු කරලා යනවා. පෙනහළු වලට ගියාට පස්සේ පෙනහළු වලින් මොකද කරන්නේ? ඒකේ තියෙනවා පුංචි පුංචි බැලුම් වගේ ගර්ත කියලා, පුංචි පුංචි බැලුම් ගොඩක් වගේ තියෙනවා. එතකොට ඒකෙන් මොකද වෙන්නේ? අර එළියෙන් ගන්න පිරිසුදු වාතයේ තියෙන ඔක්සිජන් ටික මේ ගර්ත ඇතුළට උරා ගන්නවා. මේ ඇතුලේ ලේවල තියෙන අපිරිසුදු කාබන් ඩයොක්සයිඩ් ටික ගර්තින් එළියට පිටත් කරලා යනවා. එතකොට මෙන්න මේ සියල්ලගෙම අර එළියට දාපු අපිරිසුදු වාතයේ ප්‍රාශ්වාසයක් විදිහට එළියට අයින් කරලා දානවා. එතකොට මේ හැම මොහොතකම මොකද වෙන්නේ? හැම මොහොතකම මේ හුස්ම ටිකක් ගන්නවා, ඒක මේ ශරීරය තුළ පිච්චීමක් සිදු වෙනවා. මේ පිච්චෙනවත් එක්කම ඒකෙන් පිට වෙන අපිරිසුදු වාතය පිට කරනවා කාබන් ඩයොක්සයිඩ් කියලා එළියට. ඊළඟට එතකොට අර දැවිලා විනාශ වෙලා යන සෛල ස්වභාවය මොකද වෙන්නේ? ඒක ලේවලින් ගිහිල්ලා වකුගඩු හරහා මූත්‍රා විදිහට එළියට යනවා. ඒ වගේම දාඩිය විදිහට කබ්බ කඳුළු සෙමසතු ආකාරයට මේකෙන් එළියට යෑමක් සිදු වෙනවා. එහෙනම් හැම මොහොතකම මේ කය කියන එක අපි මේ හිතන ඉපදිච්ච දවසේ ඉඳලා අවුරුදු 50යි 60යි 70යි 80යි 90යි 100යි මෙන්න මෙතනින් තමයි මැරුනේ කියලා. හැබැයි අපි බලනකොට මොකද වෙන්නේ? හැම මොහොතක මේ හුස්ම ගන්න ගන්න වාරයක් පාස මොකද වෙන්නේ? මෙතන යම් කිසි ක්‍රියාවක් සිදු වෙනවා. මේකේ තියෙන ආහාර සහ මේකේ තියෙන රූප කලාප මැරෙනවා. ඒ මැරිලා ඉවරලා ඒකෙන් එලියට පිට වෙනවා මේ අපිරිසුදු වුණු වාතය, අනිත් ආකාරයකට මූත්‍රා විදියට දාඩිය විදියට අනිත් කොටස් එළියට සිදු වෙනවා. එහෙනම් හැම මොහොතකම ඉපදෙන මැරෙන මේ වාතයත් එක්ක ඉපදෙන මැරෙන ඉපදෙන මැරෙන කයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපදෙන මැරෙන කයක් මිස දිගට පවතින කයක් අපට ඇත්තේ නැහැ. එමනම් මේ වාතයත් එක්ක ආනාපාන සතියත් එක්ක අපට දැනෙනවා මේ හුස්මක් ගන්නකොට කය ඉපදෙනවා, හුස්ම පිට කරනකොට කය මැරිච්ච කොටස සමග එළියට යන්නේ. ආයිලං හුස්මත් එක්ක තවත් සැරයක් ඉපදෙනවා, හුස්ම පිට කරනකොට ආයෙත් සැරයක් මේ කය මැරෙනවා. ඔය විදිහට නම් ඉපදෙන මැරෙන ඇති වෙන නිරුද්ධ වෙන ආස්වාස ප්‍රාස්වාසයක්, ඒ ඇති වෙන නිරුද්ධ වෙන ආස්වාස ප්‍රාස්වාසයත් එක්ක ඉපදෙන මැරෙන කයක් මෙතන පවතිනවා කියලා තමන්ට මෙන්න මේක තේරෙන්න පටන් ගන්නවා. එතකොට එහෙනම් මෙන්න මේ විදිහට තමයි විදර්ශනා පැත්තට මේක යොමු කරගන්නේ. මීටත් වඩා තමන්ට මේ භාවනා කරනකොට තමන්ට මීටත් වඩා වඩා දේවල් තේරෙන්න පටන් ගනී. එතකොට මේ බොජ්ජංග කියලා තියෙනවා. බොජ්ජංග කියලා තියෙන සප්ත බොජ්ජංග, බෝධිය බෝධියංග කියන්නේ නිවන සඳහා උපකාර වෙන්නා වූ අංග කොටස් හතක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? සති සම්බොජ්ජංගේ සතිය. දැන් අපි මේ සතිපට්ඨානෙදි මොකද කරේ? සතිය කියන සිහිය කියන බෝධියංගේ තමයි වැඩි. එතකොට එයාට මොකද ඇති වෙන්නේ? සිහියත් එක්කම ඇති වෙනා ධම්මවිචය සම්බොජ්ජංගේ ධර්මයේ තේරෙන්න පටන් ගන්නවා. මේ ආස්වාස ප්‍රාස්වාසය කියන එක බලනකොට ඒකත් එක්ක යොමු කරලා තමයි මේ ධර්ම කරුණු තේරෙන්න පටන් ගන්නවා. එතකොට මන්නේ ඒක ධම්මවිචය සම්බොජ්ජංගේ වෙනවා. ඒත් එක්ක තමයි ඇති වෙනා මොකද්ද? මේ ධර්මයේ තේරෙන්න තේන්න වීරිය සම්බොජ්ජංගේ මහා වීරයක් ඇති වෙනවා. මහා වීරයක් ඇති කරගන්නා මම මේක අවබෝධ කරගන්න ඕනේ, මේකද ලෝකයක්ද, තව තව බලන්නම් කියලා මෙයාට විශාල වීරයක් ඇති වෙනවා මේ ධර්මයේ තව තව වඩන්න. ඒත් එක්කම එයාට මොකද ඇති වෙන්නේ? ප්‍රීතියක් ඇති වෙනවා. මොකක් නිසා ඇතිවෙච්ච ප්‍රීතියද මේ? අර පංච නීවරණ ධර්මයන්ගෙන් ඈත් වීම නිසා තමන්ගේ හිතට ඇති වෙනා වූ මේ ප්‍රීතිය කියන ලක්ෂණය තමයි මෙයා මේ අත්දකින්නේ. ඒත් එක්ක ඇති වෙන්නේ මොකද්ද? පස්සද්ධි සම්බොජ්ජංගේ. එතකොට සිත සැහැල්ලු වෙනත් එක්ක කය සැහැල්ලු බවක් ඇති වෙනවා. කය ප්‍රසාදයක් නිකන් සංසුන් පස්සද්ධියටපත් වෙන ස්වභාවයක් සැහැල්ලු බවක් දැනෙනවා. එතකොට ඔන්න පස්සද්ධි සම්බොජ්ජංගේ දැනෙනවා. ඒත් එක්ක මොකද්ද මේ කියන්නේ? දැන් ප්‍රීති සුඛ ඒකාග්‍රතාව, ඒකාග්‍රතාවෙත් තියෙනවා. එතකොට මෙන්න මෙතනදී සමාධියේ ලක්ෂණයක් තමයි මේ දැනෙන්නේ. එතකොට සමාධි සම්බොජ්ජංගේ තමයි මෙතන වර්ධනය වීමක් සිදු වෙන්නේ. එතකොට මේ සමාධියත් එක්ක තව තව මේ විදර්ශනා පැත්ත යන එක ගැන මෙතන කතා කරන්නේ. සමත සමාධි නෙවෙයි. එතකොට මේ සමාධිය, මේ විදර්ශනා සමාධිය ඇති වෙගෙන මේ විදිහට යනකොට යාට මොකද ඇති වෙන්නේ? මේක මොකද්ද? මේක තේරුමක් තියෙන දෙයක්ද? මේකද ලෝකේ කියලා ලෝකේ ගැන උපේක්ෂාවට පත් වෙනවා. අන්න ඒක උපේක්ඛා සම්බොජ්ජංගේ කියලා තියෙනවා. එතකොට මේ බෝධියට නැත්තම් අවබෝධයට යනකොට ඇති වෙන මේ ලක්ෂණ ටික තමයි මේ මෙන්නාසේ දේශනා කරේ. එහෙනම් මෙන්න මේ විදිහට මේ සප්ත බොජ්ජංගෙන් වැඩි වෙනවා මේ ආකාරයට. එතකොට එහෙනම් ආනාපාන සතිය මෙන්න මේ ආකාරයට තමයි මේ විදර්ශනාවක් විදිහටත් වඩා ගැනීම යන්නේ. එතකොට විදර්ශනාව සම්මත සමාධියකුත් ඇති කරගෙන මෙන්න මේ විදිහට ආනාපාන සති භාවනාව, සතර සතිපට්ඨානේ, කායනුපස්සනාවේ පළවෙනි භාවනාව විදිහට වඩාගෙන යනවා. හොඳයි, මම හිතන්නේ එහෙමනම් අපේ ධර්ම දේශනාව වෙලා. හරි, එහෙමනම් මම හිතන්නේ අපේ වෙලාව අවසන්යි. මම හිතන්නේ එහෙමනම් අපි දේශනාව නතර කරනවා. එහෙමනම් මේ ආනාපාන සතිය මෙන්න මේ අර රෙදි මදින කෙනෙක් රෙදි මදිනකොට දිගට මදිනවා වගේ. මෙතන රෙදි මදින එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ උදාහරණට අරන් තියෙන්නේ යතු ගානවා කියන එක. මං හිතන්නේ යතු ගානවා කියන එක හැමෝම දන්නේ නැති වෙන්නත් පුළුවන්. අපි නම් දන්නවා. නොදන්න කෙනෙක් ඉන්නවා නම් රෙදි මදිනවා කියන එක අරගෙන බලන්න. එතකොට මෙන්න මේ විදිහට ආස්වාස ප්‍රාස්වාසයේ මූල මැද අග සම්පූර්ණයෙන් දකිමි. එතකොට මේක අර මෙහින් ආස ඉස්තර කරා වගේ එතන ආස්වාසයේ පස්සේ පොඩි වෙලාවක් නිකන් ඉන්න එකක්, අර ගැප් එකක් නැත්තම් හිස් තැනක් සමහරට තමන්ට දකින්න පුළුවන් වෙයි. මෙන්න මේ විදිහට මේක දකිමින් ආනාපාන සතිය අඳුරගන්න. ඒත් එක්කම මේ කය කියන එක, මේ ආස්වාද ප්‍රාස්වාසයෙන් යැපෙන කය පිළිබඳව විදර්ශනා පැත්ත තමන්ගේ ප්‍රඥා මට්ටමින් හැටියට වඩා ගන්න කියලා මතක් කරලා සිටින. එහෙනම් අපි මං හිතන්නේ ප්‍රශ්න වලට අවස්ථාවක් දෙන්න. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මං හිතන්නේ මයික් ඕන් කරලා ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් තියෙනවා. මොන හරි අහන්න දෙයක් තියෙනවද? අද කියලා දුන්න දේවල් වල හරි ගිය සැරේ දුන්න භාවනාවේ හරි භාවනාව කරනකොට ඇතිවෙච්ච ගැටලුවක් හරි මොන හරි යන්න තියෙනවනම්
මෙහෙනස භාවනාවට කෙලින්ම සම්බන්ධ නොවුනත් මේ විෂයාකාර සක්කාය දිට්ඨිය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඔබ වහන්සේ දුන්න කරන්න.
සක්කාය දිට්ඨිය විෂයාකාරයකට තියෙනවා. සක්කාය දිට්ඨිය කියන එක විස්තර කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධේ පිළිබඳව තමයි සක්කාය දිට්ඨිය. නැත්තම් පංචස්කන්ධේ උපාදානි වුණ එක තමයි පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. පංචස්කන්ධය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ පහ. එතකොට රූපය පිළිබඳව හතර ආකාරයකට, වේදනාව පිළිබඳව හතර ආකාරයකට, සංඥාව පිළිබඳව හතර ආකාරයකට, සංකාර පිළිබඳව හතර ආකාරයකට, විඥානය පිළිබඳව හතර ආකාරයකට මෙන්න මේ සක්කාය දිට්ඨිය පවතින. එතකොට යම් කිසි කෙනෙක් සක්කාය දිට්ඨිය දුරු කරනවා නම් සෝවාන් ඵලයකට පත් වෙනවා නම් මෙන්න මේ විස්සම දුරු වෙන්න ඕනේ. එතකොට කායानुපස්සනාව කොටසේදී කය පිළිබඳව මේ නිත්‍ය සපයි ආත්මයි සුභයිති කියන මෙන්න මේ අනිත්‍ය දුක අනාත්ම කියන ලක්ෂණ අවබෝධ වීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම පළවෙනියට මෙයා දකින දේ තමයි මෙන්න මේ කය තුල ආත්මයක් නැහැ කියන එක. කය කියන එක දිගට පවතින එකක් නෙවෙයි. එයා මේ භාවනා වඩ아가ගෙන යනකොට ඒ නිවැරදි භාවනා වඩනවා නම් එයාට අනිවාර්යෙන් දැන් දෙයක් තමයි මේ කය කියන එකට පණ නැහැ කියන එක. මේ සිත කියන එකක් මෙතන ක්‍රියාත්මක වෙනවා. මේක රූකඩයක් පමණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ ගුණයි කරත්තෙයි වගේ කියලා මේ කයයි සිතයි කියන එක. එතකොට මෙන්න මේක පිළිබඳව මේ කයට පණ නැති බවත් මේ කය තුල ආත්මයක් නැති බවත් ඒක දකිනවා. කය කියන එක මේ මොකද්ද, කය කියන එක මේ ඉරියව් පවත්වන දෙයක් කියලා. දැන් ඉරියාපතපත් මේ එහෙම ඉස්සරහට විස්තර කරන කයනුපස්සනයි. එතකොට මේ ඉරියව් පවත්වන කය ධාතු මනසිකාරය කියලා භාවනාවක් තියෙනවා. එතකොට මේ ධාතු ස්වභාවයක් පමණයි, ධාතු ගොඩක් පමණයි, වෙන මොකක්වත් මෙතන නෑ. මේ ගහක් හැදිලා තියෙනවා වගේ හැදිච්ච කය. ඔන්න ඔය විදිහට දකින. ඊළඟට මේ මරණානුස්සතිය වඩනකොට මේ මරණයක් නිකන් මේ පොඩි කාලයක් පැවිතිලා යන මේ බෝංචි ඇටයකින් හැදිලා, ගහ හැදිලා, මල් හැදිලා, කරල් හැදිලා, කොල්ල ඉදලා, බිමට වැටලා පස්සෙල යන වගේ එකක්. ඔන්න ඔය විදිහට එතන මොකක්වත් පැවැත්මක් නෑ කියලා ඒ ආකාරයකට දකින. මේ කයදී දිගට යන මොකක්වත් නෑ කියන එක ඔන්න ඔය විදිහට මේ ආකාර බොහොමයකින් මෙන්න මේක විස්තර කරනවා. මේ කය කියන එක ආත්මයක් සහිත දෙයක්, නැත්තම් මේක දිගට පවතින එකක් නෙවෙයි. ඒ වෙලාවට මේ දැන් අපි කිව්වා වගේ මේ මරා මෝරා නිමේෂාපි කියලා මරණාංශිත ගැන අපි කතා කරේ. නිමේෂයක් නිමේෂයක් පවා සහිතදෙන් නිරුද්ධන කයක් කියලා. ඒ වගේ මේ හැම ආස්වාස ප්‍රාස්වාසයක් පාසම ඉපදෙන නිරුද්ධ වෙන මේ කය, ඉපදෙන මැරෙන මේ කය දකිනකොට අන්න යාට මේ කය කියන එක තුල ආත්මයක් නෑ. මේක අනිත්‍ය වූ දෙයක්. ඒ වගේම මේ කය කියන එක සුභ වූ දෙයක්, මේ සැපගෙන දෙන දෙයක් නෙවෙයි. මේක නිසා දුකක්මයි තියෙන්නේ. මේ ආස්වාස කරත් දුකයි, පිට කරත් දුකයි, පවත්ත ගත්තත් දුකයි, දුන්නත් දුකයි. ඔය විදිහට මෙන්න මේ දුක කියන එක දකිනවා. ඔය විදිහට මේ මේ ආස්වාස ප්‍රාස්වාසය මුත් කයට යොමු කරලා මේ කය දුක කියන එක දකිනවා. ඊළඟට මගේ පාලනයෙන් තොරයි කියලා මේ ආස්වාස ප්‍රාස්වාසය කරන්නේ මම නෙවෙයි, මේක දිග වෙන්නේ, කෙටි වෙන්නේ මට ඕනෑවට නෙවෙයි, ඒකට අදාළ හේතු නිසා සංසිඳෙන්නේ, ඒකට අදාළ හේතු වෙනකොට. ඔන්න ඔය විදිහට මේ අනාත්ම ස්වභාවයත් මෙන්න මේ විදිහට මේ කය අනිත්‍ය දුක් අනාත්ම කියන ලක්ෂණ ටික දකිනවා. මේ රූපය පිළිබඳ, බාහිර රූපත් ආධ්‍යාත්මික රූපත් මේ සියල්ල පිළිබඳ මේ සංකත කියන ස්වභාවයෙන් අවබෝධ වෙනකොට එයාට මෙන්න මේ කය පිළිබඳව සක්කාය දිට්ඨි හතර ආකාරයෙන් දුර් වෙනවා. කය පිළිබඳ ආත්මයක් තියෙනවා, ආත්මය තුල කය තියෙනවා, කයට තමයි ආත්මය කියන්නේ, ආත්මයට තමයි කය කියන්නේ. ඔන්න ඔය හතරම දුර් වෙනවා මේ කයන් වසනාව වඩලා අවසාන වෙනකොට. ඊළඟට වේදනාව උපසනාව වඩනකොට වේදනාව පිළිබඳවත් මෙන්න මේ විදිහට වේදනාව විඳින මමෙක් ඉන්නා, මේක දිගට පවතින එකක් තියෙනවා. ඔය විදිහට වේදනාව පිළිබඳවත් හතර ආකාරයකට තියෙනවා. සංඥාව පිළිබඳවත් හතරක් තියෙනවා. සංකාරය පිළිබඳ, විඥානය පිළිබඳ හතර හතර ආකාරයකට 20ක් තියෙනවා. එතකොට මෙන්න මේ අනුපස්සනා ටික වඩාගෙන යනකොට අවසානයේ මේ පංචස්කන්ධය පිළිබඳව තමයි යන්නේ අනුපස්සන. එතකොට මොන ධර්මයේ මොන ආකාරයෙන් කිව්වත් අවසානට පළවෙනි පියවර විදිහට මේ සක්කාය දිට්ඨි දුරු කරගන්න වෙනවා. මේ පංචස්කන්ධේ ආත්මයක් තියෙන, නැත්නම් නිත්‍ය සපය ආත්මයි සුභයි කියන මේ සංඥාව සම්පූර්ණයෙන් දුරු වෙනව නෙවෙයි, ආත්ම දෘෂ්ටි විතරක් දුරු වෙනවා. අන්න එතනදී සක්කාය දිට්ඨිය කියන එක දුරු වෙනවා. උත්තරේ ඇතිද?
තව එක ගැටලුවක් තියෙනවා මෙහෙනස. චුල්ලසෝතාපන්න කෙනෙක් මරණින් මසු මතු සුගතිකාමී වෙනවාද නොවෙනවාද කියන කරුණේ සත්‍ය අසත්‍යතාවය ඉතා කැටි කැටියෙන් පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න.
එතකොට දැන් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් තුල ශ්‍රද්ධාව, කියන්නේ චුල්ලසෝපාපන්න කියලා කියන්නේ එයාට මේ ඉන්ද්‍රිය ධර්ම ඇති වෙච්ච කෙනෙක්නේ. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වැඩිලා සෑහෙන ප්‍රමාණයට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් තුල ශ්‍රද්ධාව බුද්ධ ධම්ම සංඝයන් ත්‍රි රත්නය කෙරේ ශ්‍රද්ධාව අනුමාත්‍යයක් තියෙනවා නම් එයා අසුගති දුගතිගාමි වෙන්නේ නැහැ කියලා. එතකොට ඒ ශ්‍රද්ධාව කියලා කියන්නේ අපි ඔය අපි සාමාන්‍යයෙන් කියන මල් පූජා කෙනෙක් හොඳයි. නමුත් ඒ ලෞකික මෙහෙණාසේ මං හිතන්නේ මුල දේශනාවල අහගෙන හිටියන මේ පංචින්ද්‍රිය කියන එකත් ලෞකික ලෝකෝත්තර කියලා ආකාර දෙකකට තියෙනවා. එතකොට ලෝකෝත්තර මේ ශ්‍රද්ධාව කියන එක ඇති වෙන්නේ දුක්ඛේ ඥානං කියන එක ඇති වුණාට පස්සේ. අන්න එතකොට ඒ ඉන්ද්‍රිය ධර්ම ඇති වෙච්ච කෙනෙක්, ඉන්ද්‍රිය ධර්ම වලින් යම් මට්ටමකට ආපු කෙනෙක් මේ චුල්ලසෝචාපන්න කියලා කියන්නේ. එතකොට ඒ කෙනෙකුට ආයේ අවස්ථාවක් අනිවාර්යයෙන්ම බොහෝ දුරට ලැබෙනවා කියන එක තමයි ඒක පැහැදිලි වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. මොකද මේ ලෞකික ලෝකේ යන දුවන අර ඕග හතරට අහු වෙලා යන අයට වඩා මෙයා වෙනස් කෙනෙක්නේ. ඒ ඕග හතරෙන් අනිත් පැත්තට අර හතරට අහු වෙන්නේ නැතුවත් ඉන්න ශ්‍රෝතයට ආපන්න නොවුනත් සමහරට යම් ප්‍රමාණයකට මේ පැත්තට නැඹුරු වෙච්ච කෙනෙක් නිසා එයාට අනිවාර්යයෙන්ම එයාගේ සිතට නැවත අවස්ථාවක් ලැබෙන්න ඕනේ. කියන්නේ ඒක හේතුඵල ආකාරයට ඒක වෙන්න ඕනේ. දුගතියකට නොයනවා කියන එක ඒක පැහැදිලිව තේරෙන්න ඕන දෙයක් නේද? තව කාට හරි ප්‍රශ්න තියෙනවද? මොන හරි හඬ තියෙනවද භාවනාව සම්බන්ධව, හරි මේ කියලා දුන්න කරුණු සම්බන්ධව? හරි ප්‍රශ්න නැත්නම් අපි නතර කරනවාද? හොඳයි, එහෙනම් අපි ධර්ම දේශනාව මෙතනින් අවසන් කරමු. එහෙනම් අද ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඒ වගේම යම් කිසි ගැටලු අහලා යම් සාකච්ඡාවක් පිළිවෙන් හෝ කිරීමෙන් තමා විසින් අද දින ඉදිරියස් කරගත්ත මේ සියලුම කුසල් මේ ලෝකයේ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමි. අනුමෝදන් කරනු ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.
සාදු සාදු සාදු.
ඒ වගේම යම් කිසි ඥාතියෙක් පින් බලාපොරොත්තුෙන් පින් ලබා ගත හැකි ස්ථානයක සිටිනවා නම් මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් කරනු ලබත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් සුඛී සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියලා ඥාතින්ට පින් අනුමෝදන් කරන්න.
සාදු සාදු සාදු.
ඒ වගේම මේ සියලුම කුසල් නිවන සඳහා උපකාරී වේවා, නිවන් දකින තුරුම කල්යාණ මිත්‍රත්වයක් ලැබේවා, පාප මිත්‍රත්වයක් නොලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.
සාදු සාදු සාදු.
සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. අද දිනෙත් අපගේ ආරාධනයෙන් මෙම ධර්ම දේශනාව පැවැත්වූ අවසරයි පූජ්‍ය ධම්මසුමිත්‍රා මෙහෙණින් වහන්සේට මේ කරන්නා වූ කුසලයේ හේතු කොටගෙන උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට මෙම කුසලත් හේතු වේවායි අප සම දොහොත් මුදුන් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.
පිරුවන් සරණයි. සුපත් වේවා සුපත් වේවා සුපත් වේවා.